Vaccinar aquest tumor.
අද දින සමග ජන බලවේග සමග ජන සන්ධාන විපක්ෂය මගින් ඉදිරිපත් කර තිබෙන සභාව කල්පැවීමේ යෝජනාව සාකච්ඡා කරන්න මම ප්‍රවේශ වන්නේ මහජන නියෝජිතයෙක් හැටියටත් පරිසරවේදියෙක් හැටියටත් සත්‍ය ගවේෂකයෙක් හැටියටත් හරිත පක්ෂයක නායකයෙක් හැටියටත් කිසිම කෙනෙකුගේ චරිතය ඝාතනය කරන්න නොව පැහැදිලි අවබෝධයක් මේ කරුණු කාරණා පිළිබඳව ලබාගෙන රටක් හැටියට ඉදිරියේදීවත් නිවැරදි ගමනක් ක්‍රියාත්මක කරන්නට අදහස් කිරීමක් තුලින් දැන් එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය තුල මොකක්ද සිද්ධ වුනේ? එයා පොලියුෂන්, මරයින් කෝස්ටල් පොලියුෂන්, plastic pellets, firefighting foam, bunker fuel oil, nitric acid, caustic soda, epoxy resin, methanol, metals, lead. මේ සියලුම දේවල් විනාශකාරී දේවල්. මේ ඛේදවාචකය තුල මේ දැවැන්ත විනාශය අපේ රටේ සමුද්‍රීය පරිසරයට, සමස්ත පරිසරයට, ධීවර ප්‍රජාවට, ජීවනෝපායට, ජෛව විවිධත්වයට මරු පහරක් එල්ලුවා. අපි අහන්න ඕන ප්‍රශ්නේ තමයි මේ ඛේදවාචකයට පෙර තවත් දැවැන්ත ඛේදවාචකයක් සිද්ධ වුණා. ඒ තමයි නිව් ඩයමන්ඩ් ඛේදවාචකය. ඒක සිද්ධ වුණේ සැප්තම්බර් 2020. මේ ඛේදවාචකය සිදුවෙන්නේ 2021 මැයි මාසේ. එතකොට මාස කීපයකට පෙර සිදුණු ඛේදවාචකය තුළ සමුද්‍රීය පරිසරය සුරක්ෂා කිරීම සඳහා ඉගෙන ගත යුතු පාඩම් ටික ඉගෙන ගත්තා. ඒව ක්‍රියාත්මක කරාද? දැන් අපි දුටුවගරු කතානායකතුමනි පැය ගණනාවක් ප්‍රමාද වෙලා තමයි මේ විවාදය පටන් ගන්නේ. මං ඒක පිටුපස තියෙන කුමන්ත්‍රණයක් මම අවසානයේදී හෙළිදරව් කරන්නේ. දැන් ගරු කතානායකතුමනි, ලෝකේ බොහෝ රටවල් පරිසර කේන්ද්‍රීය සැලසුම්, ග්‍රීන් ගවර්න්මන්ට්, ග්‍රීන් ඉකොනොමි, මේ සංකල්ප මහ පොළොවේ ක්‍රියාත්මක කරනවා. අපේ රටේ මොකද තියෙන්නේ? අපේ රටේ හරිත ආර්ථිකය කියනවා, හරිත රාජ්‍ය පාලනය කියනවා වචනයට පමණයි. අපේ රටේ පරිසරයට ලබා දෙන්නේ නාමික තනක් පමණයි. අද ඇමතිකම් බෙදා දීලා තිබෙන ආකාරයෙන් මේක තේරෙනවා. එක්කෙනෙක් පරිසර ඇමති, තව කෙනෙක් වනජීවී ඇමති, සමුද්‍රීය පරිසර ඒ ඔතෝරිටි එක UDN housing minister යටතේ. මේකෙන්ම තේරෙනවා විද්‍යාත්මක විදිහට එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කරපු ගමන අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජේනුත් මේ සයන්ටිෆිකලිද මේ වෙන්නේ කියන එක ගැන අපි ප්‍රශ්න කරන්නට ඕන. දැන් ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මම අහන්න කැමතියි, නිව් ඩයමන්ඩ් සිද්ධියෙන් පස්සේ මොකක්ද සමුද්‍රීය පරිසර විනාශය පිළිබඳව අනාගතයේදී සිදුවිය හැකි පියවර පිළිබඳව මොකක්ද ආණ්ඩුවගත්තු පියවර, මොනවද උගත් පාඩම්, මොනවද සිදු කළ ක්‍රමෝපායික වෙනස්කම්? නිව් ඩයමන්ඩ් ඛේදවාචකයෙන් පස්සේ ඉවැලුවේෂන් එකක් කරේ නැද්ද? කොතනද අපිට වැරදුනේ? කොතනද අපි සංශෝධනය කරලා ඉදිරියට යන්න ඕන? මේ කරුණු කාරණා සොයලා බැලුවද? ඒකේ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. දැන්
කතිකින් කීප දෙනෙක් ඉදිරිපත් කරා එක්සොන් වැල්ඩීස් ගැන. එක්සොන් වැල්ඩීස් ඔයිල් ස්පිල් එක විතරක් නෙවෙයි, මේ රජය අඩුම ගානේ ටෝරි කැනියන් ඔයිල් ස්පිල් එක, එම්වි එරිකා පරිසර ඛේදවාචකේ, ඩීප්වෝටර් හොරයිසන් ඔයිල් ස්පිල් එක, අමකෝ කඩිස් ඔයිල් ස්පිල් එක, මේවා ගැන අඩුම ගානේ කියවල බැලුවනම් එක්ස්ප්‍රස් පර්ල් විනාශයේ රටට ලබාගත හැකි උපරිම වන්දිය ලබා ගන්නට අනුගමනය කළ යුතු වාසිදායකම ක්‍රමවේදය හොයා ගන්න තිබ්බා. නමුත් මේ රජයේ ක්‍රියාකලාපයේ දිහා බැලුවම බොහොම ඛේදනීයයි, අතිශයම සෝචනීයයි. අනුගමනය කරලා තිබෙන්නේ ඉතාමත්ම වැරදි ක්‍රමවේදයක්. ගරු කථානායකතුමනි, මේ ආණ්ඩුව නිව් ඩයමන්ඩ් ඛේදවාචකෙන් පාඩම් ඉගෙනගෙනත් නැහැ, එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකෙන් පාඩම් ඉගෙනගෙන නැහැ. ඉතාමත්ම අලස, අවිධිමත්, ප්‍රතිපාදන නොමැති, දැනුම නොමැති, තාක්ෂණය නොමැති, උපකරණ නොමැති ගමනක් තමයි මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. හැබැයි මේ ආණ්ඩුව මාකට් වෙන්නේ සුහුරු ආණ්ඩුවක්ලු, ස්මාර්ට් ගවර්න්මන්ට්ලු, සුහුරු රජයක්ලු. දැන් මේ සුහුරු 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 කියලා එක කටවචනෙට පමණක් සීමා වෙලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලෙත් එහෙමයි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කාලෙත් එහෙමයි. මේ පරිසර ශේෂ්ත්‍රයේ මේ ඛේදවාචකයන් පිළිබඳව කතාව පමණයි, ක්‍රියාව නැහැ. දැන් ගරු කථානායකතුමනි, අපි හැමෝම දන්නවා මේ කාන්දුවක් සිදුවෙනවයි කියලා. ජාත්‍යන්තර වරායන් දෙකකින් ප්‍රතික්ෂේප කරපු නැව කොහොමද අපේ රටට ඇතුළුනේ? කවුද අපේ රටට මේ ලීකේජ් එකත් එක්ක නැව ඇතුළු කරපු දේශද්‍රෝහියා? දැන් පහුගිය කාලේ කිව්වනේ දේශප්‍රේමී, ජනතාවාදී, ජනතාවට ආදරය කරන, රටට ආදරය කරන මේ තරම් කණ්ඩායමක් නිර්මාණය වෙලා තිබුණේ නැහැ. කවුද මේ නැව අපේ රටේ ටෙරිටෝරියල් වෝටර්ස් වලට ඇතුළු කරපු දේශද්‍රෝහියා හෝ දේශද්‍රෝහී? කවුද අපිට දැනගන්නට අවශ්‍යයි. මේ විවාදයේ තියෙන අන්නේ හේතුව නිසා මේ විවාදය නතර කරන්න හැදුවා අධිකරණ මේ ක්‍රියාදාමයකට බලපෑම් නැති වෙයි කියලා. නෑ ගරු කථානායකතුමනි, අපිට ඕන මේ ප්‍රශ්න ටික නගන්න. ගරු කථානායකතුමනි, ලෝකයේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අතරින් අපේ වරාය ඉහළ තැනක තියෙනවා. හැබැයි මේ ඛේදවාචකය සිදුවෙනකොට ප්‍රමාණවත් කාබන් ඩයොක්සයිඩ් තිබුණද? මොකද එකට උත්තරේ? කාබන් ඩයොක්සයිඩ් තිබුණද? නොතිබුණා නම් ඇයි? කාගෙන වගකීම? ඇත්ත වශයෙන්ම මේ රජය ප්‍රමුඛතාවය ලබා දුන්නේ පරිසර සංරක්ෂණයට නෙවෙයි, නැව ගලවා ගන්න. ඒක තමයි ප්‍රමුඛතාවය උනේ. අපිට දැනගන්න කැමති කවුද මේ හානියට පත්තුණු ගිනිබත්තුණු නැවේ යම් යම් අවස්ථාවල කොටස් ආපහු රගෙන යන්නට ඒ නැව් ආයිතිකාරීන්ට කවුද අවසරය දුන්නේ? කවුද කිව්වේ එහෙම කොටස් කොටස් ගෙනියන්න පුළුවන් කියලා? කවුද ඒකට වග කියන්නේ? දැන් ලෙටර් ඔෆ් අන්ඩර්ටේකින් එකක් දීලා තියෙනවා ඒ රක්ෂණ සමාගම විසින් ඉදිරිපත් කර ලෙටර් ඔෆ් අන්ඩර්ටේකින් එක, මරු ලෙටර් ඔෆ් අන්ඩර්ටේකින් එක. මීපයක දන්නෙත් නැහැ, මීපයකේවත් නැහැ ඒ ලෙටර් ඔෆ් අන්ඩර්ටේකින් එක. මේ ලෙටර් ඔෆ් අන්ඩර්ටේකින් එකේ කරුණු අධ්‍යය කරන්නට ඇයි මීපයකට අවස්ථාවක් ලබා නොදුන්නේ?
එතකොට ඒ ලෙටර් ඔෆ් අන්ඩර්ටේකින් එකේ අඩංගුණු කරුණු මොනවද? මොනවද කොන්දේසි? අඩුම ගානේ ලෙටර් ඔෆ් අන්ඩර්ටේකින් එක අධීක්ෂණ කාරක සභාවට දීලා නැහැ කරු කතා නැගිටින්නේ. දැන් මම මේ කියන්නේ රටපැත්තෙන් රටට වාසි වෙන කරුණු. දැන් මේ විවාදේ නතර කරන්න හැදුවේ මේ නඩුවට වාසි වෙනවයි කියලානේ. මං කතා කරන්නේ නැව්කාරයාගේ පැත්තෙන් නෙමෙයි. මං කතා කරන්නේ සල්ලිකාරයා පෝසතාගේ පැත්තෙන් නෙමෙයි. මං කතා කරන්නේ රටේ පැත්තෙන්. දැන් මේ කතාවයි නතර කරන්න හදන්නේ. මේ කතාවන් විතර නෙවෙයි අපි සියලු දෙනා ඉදිරිපත් කරන කතාවන් නතර කරන්න හැදුවේ. දැන් කොහොමද ලෙටර් ඔෆ් අන්ඩර්ටේකින් එක පිළිගන්නේ මීපැක නොදැන? කවුද මීපැකෙන් හැංගුවේ? කවුද ඒකට වග කියන්නේ? දැන් විශේෂඥවරුන් 42 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රහාණි තක්සේරු කළා තියෙනවා බිලියන 6.4. හැබැයි ගරු කතානායකතුමනි, ඇමරිකානු ඩොලර් බිලියන 6.4ක හානි තක්සේරුව කරනකොට නැව් අයිතිකාරයෝ නීතියක් දාලා තියෙනවා. නැව වටේට මීටර් 500ක බවුන්ඩරිය. එක්ස්පර්ට්ස්ට ඒකට ඇතුල් වෙන්න බෑ. එක්ස්පර්ට්ස්ට ඒකට ඇතුල් වෙන්න දුන්නනම් බිලියන 6.4ක් නෙමෙයි, මේක ඊට වැඩි මුදලක් වෙනවා. මෙතන මහ කුමන්ත්‍රණයක් තියෙනවා ගරු කතානායකතුමනි. මේ කරුණු ඉදිරිපත් කරන්නේ නඩුවට වාසි වෙන්න කාගේ බලය අතට අරගෙනද මේ නැව්කාරයා එයාට ඕන ඕන විදිහට 500 මීටර්ස් පෙරිමීටර් එකක් දැම්මේ? කාගේ බලයද? මේ අපේ ටෙරිටෝරියල් වෝටර්ස්, අපේ දේශ සීමාව. කවුද මේ නැව්කාරයා පිටිපස්සේ ඉන්න ඒ අදිසි හස්තේ මොකද්ද? අපිට දැනගන්න කැමතියි. ඒ වගේම ගරු කතානායකතුමනි, ඉන්ටර්නැෂනල් ටැංකර් ඕනර්ස් පොලියුෂන් ෆෙඩරේෂන් කියලා එකක් තියෙනවා, ITOPF. එතකොට අපි අරන් තියෙනවා මේගොල්ලොන්ගෙන් ටෙක්නිකල් ඇඩ්වයිස්. දැන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ අහනකොට ඒගොල්ලෝ කියනවා මේ ඉන්ටර්නැෂනල් මැරිටයිම් ඕර්ගනයිසේෂන් එක එහෙමලු ඇඩ්වයිස් කරේ. මං අහන්නේ ගරු කතානායකතුමනි, නැව්කාරයෝ රාසියක් එකට එකතු වෙලා හදන ජාත්‍යන්තර සංවිධානයක්, නැව්කාරයෝන්ගේ සල්ලි වලින් පෝෂණය වෙන සංවිධානයකින් මේ වගේ ඛේදවාචකයක් සිදුවෙනකොට ටෙක්නිකල් ඇඩ්වයිස් ගන්න එක ඥානාන්විත ක්‍රියාවක්ද? මොලයක් ඇතුව හෝ මොලයක් නැතුව කරන ක්‍රියාවක්ද? මං අහන්න කැමති ගරු කතානායකතුමනි. ඒ වගේම දැන් මෙතනදී කතා වුණා නඩු පැවරීමේ කටයුත්තට සමාගම් හොයපු ආකාරය. ඇමතිවරයා වගකීමෙන් ප්‍රකාශයක් කරා කියලා මං හිතනවා. ප්‍රසම්පාදන ක්‍රමවේදය ක්‍රියාත්මක වුණයි කිය. ඒ නිසා මම එතුමාගේ වචනේ බාර ගන්නවා. ඉන් ගුඩ් ෆේත්. මං හිතනවා එතුමා ඉන් ගුඩ් ෆේත් එක කියන්න ඇති කියලා. හැබැයි මම එක දෙයකට එකඟ වෙන්නේ නැහැ. මේ සමුද්‍රීය පරිසර ඛේදවාචකයන් පිළිබඳව දැනුම ලබා ගැනීමේදී කවුරු හරි කියනවා නම් අපේ රටේ ඒ දැනුම නැtei කියලා, ඒක සම්පූර්ණ බොරුවක්. සරල භාෂාවෙන් කියනවා නම් අමු පට්ටපල් බොරුවක්. රටේ ජනතාව රැවටීමක්. ඇත්ත වශයෙන්ම අපේ රටේ එක්ස්පර්ටිස් එක තිබෙනවා. එන්වයරන්මන්ටල් එක්ස්පර්ටිස් එක තිබෙනවා. මේ එන්වයරන්මන්ටල් එක්ස්පර්ටිස් එක ඩොමෙස්ටිකලි අභ්‍යන්තරව සහ ඉන්ටර්නැෂනල් ලීගල් එක්ස්පර්ටිස් එක දෙක එකට මුසු කරන්නට අඩුම ගානේ ඒ ලෝ ෆර්ම් එකයි අපේ එක්ස්පර්ට්ස්ලයි කෝඩිනේට් කරන මෙකනිසම් එකක් තිබ්බද? කිසිම මෙකනිසම් එකක් නැහැ. කිසිම දෙයක් නැහැ. ඔළුව දන්නේ කඳ කරන දේ, කඳ දන්නේ කකුල් දෙක කරන දේ, කකුල් දෙක දන්නේ අත් දෙක කරන දේ. මධ්‍යම ස්නායු පද්ධතිය ක්‍රියාවිරහිත වුණා. ආණ්ඩුවෙත් ක්‍රියාවිරහිත වෙලා මෙතනත් ක්‍රියාවිරහිත වෙලා. දැන් බලන්න මේ වගේ සාකච්ඡාවකදී මොකද්ද මාතෘකාව? පරිසරය. කවුද උත්තර දෙන්නේ? අධිකරණ ඇමති.
පරිසරයට ගෑවිලාවත් නැහැ. පරිසර ඇමතිවක් පැත්ත පළාතක නැහැ. ඇයි? මීපයක ගිහිල්ලා දාලා තියෙනවා අපේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ UDA මිනිස්ත්‍රීක යට. මරු විද්‍යාත්මක ආණ්ඩුවනේ. මරු මොලේ. ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම මම කියන්න කැමති, අලි සබ්‍රි මැතිතුමා මේ ස්ථානයේ නැහැ. එතුමා කිව්ව මේ එක්ස්පර්ට්ස්ලට දෙන්න කියලා තැන. ඒ එක්ස්පර්ට්ස්ලගෙන් අහලා තමයිලු මේ පෙත්ත දීලා තියෙන්නේ. දැන් ගරු කථානායකතුමනි, ලක්ෂ 220ම 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රජය දුන්නු පෙති ගණනාවක් ගිලලා තියෙන්නේ. ඒ පෙති ගණනාවක් ගිලලා තමයි බංකොලොත් රටක් මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට නිර්මාණය වෙන්නේ. එතන බංකොලොත් වෙච්ච පෙත්ත දුන්නු කට්ටියම කියනවා, අපි විශේෂඥ උපදෙස් අරගෙන තමයි මේ පෙතිත් තමයි ලබා දෙන්නේ කියලා. ගරු කථානායකතුමනි, ඒ නිසා රජය දෙන ප්‍රිස්ක්‍රිප්ෂන් එක ගැන, දෙන බෙහෙත් තුණ්ඩුව ගැන සාධාරණ සැකයක් ඇති වෙන එක අහන්න දෙයක් නෙමෙයි. මොකද පෙත්ත ගිලලා රට බංකොලොත් වෙලා ලක්ෂ 220ම නන්නත්තර වුණු රටක්නේ. දැන් කියනවා එක්ස්පර්ට්ස්ලා ගැන විතරක් විශ්වාසය තබන්න. ඔව්, අපි එක්ස්පර්ට්ස්ලාට මුල් තැන දෙන්නට ඕන. නමුත් අපිට අයිතිය තියෙන්න ඕනේ ප්‍රශ්න කරන්න. We have the right to examine, we have the right to question, we have the right to scrutinize. දැන් මට කියන්න, මම මේ කතාවේ කියපු එක දෙයක්වත් නඩුවට නරකට බලපානවද? නරකට බලපාන්නේ නැහැ. බිලියන 6.4 වැඩි කරගන්න බලපාන්න. ඒකයි ඇත්ත කතාව. හැබැයි මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ විවාදය ලබා දීම පිළිබඳ. ඔබතුමාට ආව හොඳ ප්‍රෙෂර් එකක්. අපිත් දුන්න ප්‍රෙෂර් එක. නමුත් ඔබතුමා සාධාරණ වෙයි තීන්දුව ගත්තා. මමත් ඔබතුමාව විවේචනය කරන පුද්ගලෙක්. නමුත් හොඳ දෙයට හොඳයි කිය. දැන් ගරු කථානායකතුමනි, දැන් මේගොල්ල දුන්න එක පෙත්තක් තමයි අර ඇමරිකාවේ සුබේරි කියන මිනිහට මේ රටේ ජනතාවගේ බදු සල්ලි වලින් ඩොලර් වලින් ගෙවන්න. මොනවටද? රටේ ඉමේජ් එක හදන්න. ඒ පෙත්ත ගිහිල්ලා අන්න සුබේරි ඉන්න ඇමරිකාවේ හිරගෙදර. ඒතකොට අපිට අයිතියක් නැද්ද ප්‍රශ්න කරන්න? මේගොල්ලෝ එක්ස්පර්ට්ස්ලා හොයනකොට මේ එක්ස්පර්ට්ස්ලාගේ සුදුසුකම් ගැන ප්‍රශ්න කරන්න අපිට අයිතියක් නැද්ද? ඒ අයිතිය තියෙනවා. ඒ නිසා මම එකක් කියන්න කැමතියි. මහලොකුට දේශීයත්වය ගැන කතා කරපු කණ්ඩායම, මං ඒ ඇත්තොන්ට කියනවා දේශීයත්වය දේශයේ සිටින එක්ස්පර්ට්ස්ලා ගැනත් ඒ විශ්වාසය තියා. අපිට ඒ විශ්වාසය තියෙනවා. ගරු කථානායකතුමනි, නඩු පැවරීම කරන්න පුළුවන් සුදුසුම රට මොකක්ද? මෙන්න මේ කාරණාව ගැන ලෝකයට රටට නොකියන දෙයක් තියෙනවා. ගරු කථානායකතුමනි, අපේ රට අත්සන් කරලා නැහැ convention on the limitation of liability for maritime claims. සමුද්‍රීය පද්ධතියේ මහා විනාශයක් සිදු වුණාම ඒකට වන්දි ඉල්ලීමේදී ඒකට සීමා පනවන ජාත්‍යන්තර සම්මුතියක් තියෙනවා. ඒකට අපේ රට අත්සන් කරලා නැහැ. හැබැයි ඒකට සිංගප්පූරුව අත්සන් කරලා තියෙනවා. එතකොට මේ නඩුව පවරන්න යන්නේ වන්දි ලබා ගැනීමේදී ඒ මුදල් වන්දියට සීමා පනවපු ජාත්‍යන්තර සම්මුතියක් අත්සන් කරපු රටකේ කියන එක තමයි මට තේරෙන්නේ. ඒතර ගරු කථානායකතුමා, මේකට මේ අයින්ස්ටයින් වෙන්න ඕනේ නැහැ, සොක්‍රටිස් ප්ලේටෝ වෙන්න අවශ්‍ය නැහැ. ඔබතුමාම මට කියන්න, ජාත්‍යන්තරව සමුද්‍රීය ක්ලේම් එකකදී ඒ ක්ලේම් එකට ලිමිට් දාන ජාත්‍යන්තර සම්මුතියකට අත්සන් කරපු රටක මේ නඩුව දාන එක අපේ රටට වාසිද අවාසිද? මං හිතන්නේ ගරු කථානායකතුම, මේ හක්මන ප්‍රදේශයේ මාතර දිස්ත්‍රික්කයේ පෙරපාසල් දරුවට උනත් ඔක තේරේ. මොකද්ද මේ කාරණාව කියලා මම එතනින් එහාට ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. ඔබතුමා දන්නවද
එක්සත් රාජධානිය මේ අපේ රටට විෂ ද්‍රව්‍ය මහා විනාශය මේ ඛේදවාචකයේ ක්‍රියාත්මක කරපු හැබැයි ධනවත් නැව් සමාගම එක්සත් රාජධානියේ ගිහිල්ලා නඩුවක් දාලා තියෙනවා මොකද්ද ඒ නඩුවෙන් කියනවා ක්ලේම් එක ලිමිට් කරන්න ස්පෙෂල් ඩ්‍රොයින්ස් රයිට්ස් මිලියන 19.5කට දල වශයෙන් කිව්වොත් ඇමරිකානු ඩොලර් මිලියන 26කට 27කට පමණ සීමා වෙන තත්ත්වයක් ගරු කතානායකතුමනි එහෙම තත්ත්වයක් තිබියදී හැමෝටම තේරෙනවා මේ නැව් සමාගම එන්නේ මොකටද මේ නැව් සමාගම එන්නේ අර කිව්වර දීවර ප්‍රජාවට ලෙවකණ්ඩ සොච්චමත් බෙදලා දුන්නා තවත් මිලියන 10කට කොහෙද වණ්ඩියක් දුන්නා මෙතන කියවුනේ නෑ ලෝයර්ස්ලටම ගෙවන්න වෙනවා අපේ රටට US ඩොලර්ස් මිලියන 4.5ක් ඒක කියන්න නැතුව මෙතන ඉවත් වෙලා ගියා එහෙම ගියාම මේ විනාශයෙන් හානියටපත් වුණු වින්දිතින්ට සියලුම ස්ටේක් හෝල්ඩර්ස්ලට ඉතුරු වෙ යෝන්න මිලියන 10ක් 15ක් ඇමරිකන් US ඩොලර්ස් මිලියන 10ක් 15ක් මෙන්න මේකටයි අපි විරුද්ධ අපිට ඕන බිලියන 6.4 නෙමෙයි අපිට ඕන මේ නැව් සමාගම කරපු ඒ කුමන්ත්‍රණකාරී දහචරා ක්‍රියාව පරාජය කරලා මේ 6.4 ඇත්තටම වැඩි වෙන්නට ඕන ඇයි අපේ ස්වෛරි රටේ මහ ලොකෝට පම්පෝරි ගහනවා ඒකීය ස්වෛරි නිදහස් විවහල් දේශයක් නැව් සමාගමට පුළුවන් මීටර් 500 පෙරිමීටරක අපේ ටෙරිටෝරියල් වෝටර්ස් වල දාලා කියන්න ඕගොල්ලෝගේ එක්ස්පර්ට්ස්ලා දෙන්න බෑ මේක ඇතුළට එතකොට ඒකේ පිටත ඉඳගෙන තමයි ඩොලර් බිලියන 6.4ක වන්දිය අපේ එක්ස්පර්ට්ස් පැනල් එක තීන්දුව කරලා තියෙන්නේ එහෙනම් අපි කියනවා හරියට මේ ෂිප්රෙක් එකට ආසන්නව ඒ එක්ස්පර්ට්ස් පැනල් ලට කරන්න තියෙන ටෙස්ටින් ටික කරා නම් 6.4 වැඩි වෙනවා. දැන් මොකද මේ බිලියන 6.4ක් කියන්නේ කරු කතානායකතුමනි? IMF එකනොත් 4-year deal එක. කාර්තු 8කින්. එක කාර්තුකට මිලියන 360 ගානේ වගේ. අපේ රට හම් වෙන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 2.9ක්. ඒක මේ රට අවබෝධ කරගන්න ඕන. ඒක ප්‍රධානයක් නෙවෙයි ඒක ණයක්. එතකොට එක්ස්ප්‍රස් පර්ල් ඩිසාස්ටර් එකෙන් දැන් මේ කියන විදිහට 6.4යි නමුත් මම නම් කියනවා ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ 225ම එකට එක මිටට එක අතට එක හයියට එකතු වෙලා කියන්නට ඕන මේ නැව් සමාගම මහා වරදක් කළා තියෙනවා උන්ට අයිතියක් නැහැ නැව වටේට මීටර් 500ක පෙරිමීටර් ගහන්න උන්ට අයිතියක් නැහැ එක්ස්පර්ට්ස් පැනල් එකට ආ මීටර් 500ක් ළඟට එන්න බෑයි කියලා නීති රීති පනවන්න කොහොමද මේ රට ස්වෛරි රටක් වෙන්නේ මං කියනවා මේට වැඩිය වැඩි වන්දියක් අපේ රටට අපි ලබා ගන්නට අපි සටන් කරන්නට ඕනේ ඒ වගේම දරු කතානායකතුමනි පුදුම වැඩක් නේ මේ නැව් සමාගමේ ලෝකල් ඒජන්ට්ගේ මේ ඊමේල්ස් ඩිලීට් වෙලා ඒකෙන්ම තේරෙනවනේ මෙතන තියෙනවනේ බරපතල ප්‍රශ්න අපි ඒ දවසේ ආංශික කාරක සභාවේ ප්‍රශ්න කරා උදේ එක්ස්පර්ට් පැනල් එක කිව්වා මේ සිද්ධිය කොටස් හතරකට ඒගොල්ලෝ විග්‍රහ කරනවායි කියලා ගිනි ගැනීම නැව ගිලීම රෙක් රිමූවල් ඒ කියන්නේ ෂිප්රෙක් එක රිමූව් කිරීම ඒ වගේම පෝස්ට් රෙක් රිමූවල් ඒ කියන්නේ පශ්චාත් නව ඉවත් කිරීමේ කටයුතු වගේ කොටස් හතරකට එතුමන්ලා බොහොම පැහැදිලිව කියනවා රෙක් රිමූවල් එක කියන අවස්ථාවෙත් මේ එක්ස්පර්ට්ස් පැනල් එකට හරියට කළ යුතු ටෙස්ටින් ටික කරන්නට අවස්ථාව ලැබුණේ නැහැ කියලා මට ඕනෝනේ අපිට ඕනෝනේ සමගි ජන බලවේගයට සමගි ජන සම්දානෙ මෙන්න මේ කරුණු ටික ඉදිරිපත් කරලා බිලියන 6.4 ඇමරිකානු ඩොලර් ඒ ප්‍රමාණය අපි වැඩි කරගන්න ඕන නඩුවට කිසිම අගතියක් නැහැ. මේ නැවේ හොර ක්‍රියාව නිසා මේ නැව් අයිතිකරුවන්ගේ නින්දිත නිවට ක්‍රියාදාමයන් නිසා අපේ රටට ලැබෙන්න තියෙන ඒ සම්පත්තික සහන ටික අපිට අහිමි වෙනවා. ඒ නිසා අවසාන වශයෙන් ගරු කතානායකතුමනි, ප්‍රධාන නිගමන කීපයක් මම ඉදිරිපත් කරන්න කැමති. ඕනනම් රජයට පිළිගන්න පුළුවන්, නැත්තම් සුපුරුදු පරිදි කියන හොඳ දේ විහිළුවට නංවලා අර සමච්චලයට ලක් කරලා චරිත ඝාතනය කරලා අර සුපුරුදු ක්‍රියාවලිය. දැන් අර කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැන කතා කරනකොටත් මොකද්ද කිව්වේ? දැන් මොකද්ද කියන්නේ? ඒ නිසා මම යෝජනා කීපයක් ඉදිරිපත් කරනවා. පළවෙනි එක තමයි වහාම ක්‍රියාත්මක වන පරිදි නීපා, ෆොරස්ට්, එන්වයරන්මන්ට්, වනජීවි මේක එක තැනක තියෙන්න ඕනේ ගරු කතානායකතුමනි. අනිත් එක මේ වගේ දැවැන්ත මහා ඛේදවාචකයක් සිදු වෙනකොට මූලදිම හදන්න තිබ්බේ ප්‍රෙසිඩෙන්ෂල් ටාස්ක් ෆෝස් එක, ජනාධිපති කාර්ය සාධක බලකාය. කෙරුන්නේ ඒ ජනාධිපතිගෙන් කෙරුණෙත් නැහැ, මේ ජනාධිපතිගෙන් කෙරුණෙත් නැහැ. මම හිතන්නේ මේක තමයි ස්මාර්ට් ගවර්න්මන්ට් කියන්නේ මට හිතන විදිහට. ඒ වගේම ගරු කථානායකතුමනි, අපේ අධිකරණ ඇමතිතුමා සමාවෙන්න හිටපු අධිකරණ ඇමතිතුමා වර්තමාන විදේශ ඇමතිතුමා කිව්වා මේ එක්ස්පර්ට්ස් පැනල් පහක් පත් කරයි කියලා. පළවෙනි සාකච්ඡාවට මාවත් කැඳෙව්වා. ඊට පස්සේ කැඳෙව්වේ නැහැ. ඒක වෙනම කතා, ප්‍රශ්නයක් නැහැ. හැබැයි එදා කියපු යෝජනා ගණනාවක් තමයි මම අදත් යෝජනා කරන්නේ. එක්ස්පර්ට් පැනල්ස් පහක්, වෙනම පැනල්ස් පහක්, ටීම්ස් පහක් පත් කරා. කිසිම කෝඩිනේෂන් එකක් නැහැ, කිසිම නායකත්වයක් නැහැ, කිසිම සම්බන්ධීකරණයක් නැහැ. ඇත්තෙන්ම පිහිටවන්නට තිබුණේ ජනාධිපති කාර්ය සාධක බලකාය. නමුත් මොනවද ජනාධිපතිවරයා කරලා තියෙන්නේ? එයා පිහිටෙව්වා කාර්ය සාධක බලකායන් රටේ ජාතික සමගිය, ජාතික එකමුතුතාවය බිඳින්න. ඒවට ප්‍රෙසිඩෙන්ෂල් ටාස්ක් ෆෝස් හැදුවා. එක්ස්ප්‍රස් පර්ල් එකට එහෙම කිසිම දෙයක් ගැන හිතුවේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ කියන්න කැමතියි, ජාතික පරිසර සංරක්ෂණ වැඩපිළිවෙලක් අපේ නැහැ. UN report එකකින් කියනවා, environmental study එකකින් කියනවා, මේ රටේ maritime disaster plan එකක් නැහැ. සමුද්‍රීය පරිසර ඛේදවාචකයක් සිදු වුණොත් එයට විසඳුමක් සඳහා වැඩසටහනක් නැහැ. ඒකට සම්බන්ධ ආයතන ශක්තිමත් කරන්නයි කියනවා, strengthen the institutional base for the implementation of a maritime disaster plan. ඒ දේ ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. capacity building කරන්න තියෙනවා, training programs කරන්න තියෙනවා. ඇත්තම කතා කරනවා නම් ගරු කථානායකතුමනි, නිර්ව්‍යාජ නිවැරදි නීති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක විය යුතුමයි. අපි ඉල්ලීමක් කරනවා. අපි පටන් ගන්න යන්නේ නැහැ මේ රටේ නිලධාරි පන්තිය හොරු කියන තැන. අපි කැමති නැහැ එහෙම හිතන්න. නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළ අපි විශ්වාස කරනවා හැම දෙපාර්තමේන්තුවක්ම රට වෙනුවෙන් නිවැරදිව කටයුතු කරයි කියලා. එලෙස කරන්නයි කියලා අපි මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමති, people in our country has swallowed a very bitter pill. Not pill, pills. Titta peti gananawa krate janatawata kola, bankulot ratak bihivela, express per khedavachake kut bihivela. Apita e khedavachake wandipatten hridi rekawak bavata parivartane karannata avasthawak thibena mohotaka. Api seelu denama hadawatata tattu karala ahannata ona. අපි මේ ගන්න ක්‍රියාමාර්ග තුළින් අපිට ගොඩේන්න පුළුවන් මේ නිවැරදි ක්‍රියාමාර්ග. ධීවර ප්‍රජාව විශාල වශයෙන් විනාශ වුණා. හැබැයි අරුම පුදුම නිගමනයකට අවිල්ල තියෙනවා. වෙරළ තීරුවේ මේ සීමාව ඉඳලා මේ සීමාව දක්වා විතරයිලු විනාශ වෙලා තියෙනවා. කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. පුත්තලන් දිස්ත්‍රික්කයට යනකොට වෙන්නප්පුවේ ධීවර, නාත්තණ්ඩි ධීවරය, මහවැව ධීවරය, පුත්තලම ධීවරය, හලාවත දීවරය කියනවා තඹස් සතයක් ලැබුණේ නැහැ කියලා. හැබැයි ජීවනෝපාය විනාශ වුණයි. නිවැරදි අධ්‍යයනයක් යුතුව ඒ කටයුතු කරලා නැහැ. මම මතක් කරන්න කැමති දීවර ප්‍රජාව මේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට 1.3% දායකත්වයක්. 583,000 ඉන්නවා රැකියාව. ශ්‍රම බලකායට සම්බන්ධයි 127ක් මේ රටේ. 60% ප්‍රෝටීන් ලැබෙන්නේ අපේ මේ මාළු මත්ස්‍ය නිෂ්පාදනය තුලින්. නමුත් ඒ ඇයට සාධාරණයක් සිදු වෙලා නැහැ. එතන මේ ඛේදවාචකෙන් ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට සිදුණු ඛේදවාචකේ තක්සේරු කරලවත් නැහැ. මෙන්න ස්මාර්ට් රට, සුහුරු රට, මෙන්න ස්මාර්ට් ගවර්න්මන්ට් එක. ඒ වගේම ගරු කතානායකතුමනි, අවසාන වශයෙන් මම කියන්න කැමති මේ රජයේ දුර්වල ප්‍රතිපත්තිය සංවන්නට එක එක පැතිවලට හරවන එක නම් කරන්න මේ රජයේ බොහොම දක්ෂයි. දැන් අර නාලක ගොඩහේව මන්ත්‍රීතුමාව සම්බන්ධ කරගෙන ව්‍යාජ කතා නිර්මාණය කරන බලන්න ඔහු වගකීම් දරපු කාලවකවාන, ඔහු මේ ඛේදවාචකයට මුල්ුණු යම්කිසි තීන්දුව තීරණ ගැනීමේ ක්‍රියාදාමයක් තුළ ඔහු ප්‍රධානියද? මොනවද ඔහු කඩ කරපු වගකීම්? මං කියන්නේ මේ බොරු කතා නිර්මාණය කරලා චරිත ඝාතනය සුපුරුදු උත්තරේ කරන්නේ නැතුව මොකද්ද නාලක ගොඩහේවා මන්ත්‍රීතුමාගේ සිදුවුණු වරද? දැන් මේ නිව් ඩයමන්ඩ් එකයි එක්ස්ප්‍රෙස් පර්ල් එකයි නාලක ගොඩහේවගේ ඇඟ උඩ දාලා පිරිසිදු වෙන්නද හදන්නේ? මං කියන එහෙම කරන්න එපා. නිවැරදි විනිවිද භාවයෙන් යුක්තව මේ ඇති තතු මත පදනම් වෙලා තීන්දුව තීරණ ගන්න. වරදක් වුණා නම් හේතු කරුණු කාරණා දත්ත සාක්ෂි සහිතව ඔප්පු කරන්න. නිකම් බොරුවට නම් වීසි කරන්න නැතුව මේ පාර්ලිමේන්තු සභාගර්භය තුල ඉඳගෙන. එනිසා මම දීර්ඝව මේ ටෙඩිය කතා කරන්න යන්නේ නැහැ. මම කැමති සභාගත කරන්න ගරු කතානායකතුමනි, එක්ස්ප්‍රෙස් පර්ල්, a new kind of oil spill. මම දැන් හැමෝටම කියවන්න හොඳ වார்த்தාව. මේ වார்த்தාවේ තිබෙනවා මේ එක්ස්ප්‍රෙස් පර්ල් ඩිසාස්ටර් එකෙන් අපේ රටට සිදු වුණු දැවැන්ත හානිය. ඒ නිකුත්ුණු විෂ ද්‍රව්‍ය. මේවා ගරු කතානායකතුමනි බිලියන 6.4 නෙවෙයි, ඒකේ දෙගුණයක් තුන්ගුණයක් නෙවෙයි. මේක પરම්පරා ගණනාවකට බලපාන ඛේද වාචකයක්. මම මේ වார்த்தා සියල්ලක්ම සභාගත කරනවා. ඒ වගේම report of the UN Environmental Advisory Mission July 2021 මම ඒකත් හැන්සාර්ගත කරනවා, සභාගත කරනවා මේ සියලුම වார்த்தා. මම ස්තුතිවන්ත වෙනවා අවසානයේ ඔබතුමාට දැඩි බලපෑම් ආවත් මේ විවාදය යම් යම් ආකාරයකින් සීමා කරන්න. දැන් මටම ඔබතුමා කියන්නකෝ, මං කියපු එක දෙයක් තියෙනවද? අපි දැනට කියපු එක දෙයක් තියෙනවද? නඩුවට අගතියක් වෙන නෑ. ගාණ වැඩි කරගන්න මේක දායක වෙනවා. ඒ මොකද මේ හොර නැව් සමාගමේ මේ හොර අයිතිකාරයෝ මේ පට්ට හොරු ටික අපි ගේන්න ඕන නීති හමුවට, නිවැරදි ක්‍රියාමාර්ගය කරන්නට ඕන. ඒ සඳහා මේකට ජාතියාගම් කුලමල පන්ති පක්ෂ බෙහෙදයක් නැහැ. අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය නිවැරදි ක්‍රියාමාර්ගයට අපි උදව් කරනවා. හැබැයි ඔබතුමාට මම නැවතත් වරක් කියන්න කැමතියි, මට නම් හිතාගන්න බෑ මේ වන්දිවලට කැප් එකක් දාපු, සීමාවක් දාපු රටක ගිහිල්ලා නඩුවක් දැමීම තුළ ඒකද නිවැරදි ක්‍රියාමාර්ගය කියන එක ගැන මට බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. අන්න ඒකට උත්තරයක් මම බලාපොරොත්තු වෙනවා. නමුත් අපේ රටට වැඩිම වන්දිය ලබා ගැනීම සඳහා ලබා දිය යුතු උපරිම දායකත්වය ලබා දෙන්නට සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය සහ අපිත් එක්ක එකතු වෙමින් පවතින පුළුල් සන්ධානයේ අපි සියලු දෙනාම ඕනම කැපකිරීමක් කරන්නට සූදානම් කියමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.
හොනරබල් කාංචන විජේසේකර. ස්තුතියි. නායක සභාපතිතුමා ආසනයේ
ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි, විශේෂයෙන් අද දවසේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ සිදුවුණු මේ අනතුර පිළිබඳවත් ඉන් පසුව රජයක් හැටියට ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා වෙන වෙලාවේ සඳහා අදහස් එකතු කරන්න ලැබීම පිළිබඳව සතුටට පත් වෙනවා. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, අද දවසේ විවාදය ආරම්භ කිරීමේදී පමණක් නෙවෙයි, පසුගිය අවුරුදු දෙකක කාලය මෙම අනතුර පිළිබඳව විවිධ මත පළ කරලා මම විශ්වාස කරනවා මේ ක්‍රියාවලියට දැනටමත් බරපතල හානියක් සිදු කරලා තියෙනවා කියන එක. ඒක කරන ප්‍රකාශ වෙන්න පුළුවන්, ඒ ප්‍රශ්නගත කිරීම්වල වෙන්න පුළුවන්, විශේෂයෙන්ම කමිටු ලබා දීපු වාර්තා අභියෝගයට ලක් කිරීම වෙන්න පුළුවන්, වන්දි මුදල සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, නීතිය ක්‍රියාත්මක කරන තැන වෙන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් කරන ප්‍රකාශවලදී වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා අද දවසෙත් මම විශ්වාස කරනවා ඒ හානිය අපේ මේ නීතිමය ක්‍රියාවලියට සිදු වෙලා තියෙනවා කියන එක. අද විශේෂයෙන්ම මේ විවාදය ආරම්භ කරනකටම යෝජනා කරපු ඉන්දුනිල් තුෂාර මන්ත්‍රීතුමාත් කතා කරේ, ඊට පසුව කතා කරපු කතිකියොත් කතා කරේ, මේ නඩු කටයුත්ත අපි ඉදිරිපත් කළ යුත්තේ කුමන අධිකරණයද කියන එක. විපක්ෂ නායකතුමා කිව්වා හක්මන පෙරපාසල් ළමයෙක්ගෙන් ඇහුවොත් දැනගන්න පුළුවන් කියලා. ඒ පෙරපාසල් ළමයින්ගෙන් අහලා නීතියේ පිළිබඳව තියෙන කටයුත්තක් පිළිබඳව අපි ගන්න හදනව නම් යම් කිසි අදහසක් ඒකෙන්ම වැටහෙනවා. ඒ පිළිබඳව අත්දැකීමක් නැති, ඒ පිළිබඳව අවබෝධයක් නැති පිරිසකගෙන් ගන්න ගියොත් එහෙම ඒක වැරදි තැන අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා කියලා. සමහරු හිතනවා මේ කළ යුත්තේ පාර්ලිමේන්තුවේන මන්ත්‍රීවරු 225 තමයි තීරණය කළ යුත්තේ නඩු කටයුත්ත දාන්න ඕන කොහෙද කියන එක. විශේෂයෙන්ම කරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, මේ නඩු කටයුත්තට අදාළව මේ නීතිමය ක්‍රියාවලිය කළ යුත්තේ කොහෙද කියන එක පිළිබඳව තීරණය කිරීම සඳහා නීතිපතිවරයාත් සමග නීතිමය කණ්ඩායම් කීපයක් කටයුතු කරා. ඒ කටයුතු කරපු කට්ටියගෙත් ඇතුළු ඇතැයි මත ගණනාවක් ඇති. ඒ මත ගණනාව කුමක් වුණත් අවසානයේදී සියලු දෙනා මේක අබද්ධ වෙලා තමයි අවසන් තීරණයේ හැටියට ගත්තේ සිංගප්පූරුවේ මේ නඩු කටයුතු යොමු දෙවිදුයි කියලා. දැන් ඕනම එක්ස්පර්ට් කමිටි එක වෙන්නත් පුළුවන්, ඕනම කමිටුවක වෙන්න පුළුවන්. කමිටුවේ සියලු දෙනාගේම අදහස් නියෝජනය වෙන්නේ නැහැ අවසාන වාර්තාවේ. පොදු එකඟතාවයකින් තමයි වාර්තාව ඉදිරිපත් කරන්නේ. යම් කිසි අධ්‍යයනයක් කරන්න කියලා දැම්මම ඒ කමිටුව ඇතුළේ පින්න පුළුවන් එක එක්කෙනා විවිධ මත තියෙන. හැබැයි අවසානයේ විවිධ මත දිහා බලලා සුදුසුම මතය නියෝජනය කරන්න තමයි කමිටු වාර්තාවක් තියෙන්නේ. ඒ නිසා මේ මීපා ආයතනයේ දාපු කමිටු ඇතුළෙත් මම විශ්වාස කරනවා එක්ස්පර්ට්ලා ඉන්න ඇති විවිධ මත තියෙන. නමුත් ඒ විවිධ මත තියෙන එක්ස්පර්ට්ලා හිටියට අවසාන වශයෙන් අන්තර්ගත වෙච්ච කරුණුත් එක්ක තමයි නීතිපතිවරයාට ඒ කරුණු ඉදිරිපත් කරාට පස්සේ නීතිපතිවරයාට පුළුවන්කම ලැබෙන්නේ අධිකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා. ඒ නිසා විශේෂයෙන්ම එකක් කියන්න ඕන, විපක්ෂ නායකතුමා කිව්වා මේකට ජනාධිපතිතුමා මැදිහත් වෙන්නේ නැහැ කියලා. එවකට හිටපු ජනාධිපතිතුමා නැතුවා ඔබතුමා කිව්වේ කමිටුවක් පත් කරෙත් නැහැ කියලා. රයිට්, ඔබතුමා ප්‍රෙසිඩෙන්ෂල් ටාස්ක් ෆෝස් එක තමයි ඔබතුමා දාන්න ඕන කියලා යෝජනා කරන්නේ. එතකොට ඒක හේවිලායි දැම්මනම් මේ පාර්ලිමේන්තුව ඇවිල්ලා කියනවා වැඩකට නැති ජනාධිපති කාර්යසාධක බලකායකුත් දැම්මා කියලා. මේ පහුගිය කාලේ සිදුවෙච්ච අත්දැකීම් එක්ක අපි මේ කියන්නේ. පහුගිය කාලේ මෙන්න මේවා ගැන කියනකොට ජනාධිපති කොමිසම් දාන්නේ මොනවටද? ජනාධිපති කාර්යසාධක බලකාය දාන්නේ මොනවද? මේවා අහපු ප්‍රශ්න මේ පාර්ලිමේන්තුවේ. වෙන කවුරුවත් නෙමෙයි මේවා ගැන ඇහුවේ. එනිසා මේ සිද්ධිය සිදුවෙච්ච අවස්ථාවේ විශේෂයෙන්ම ධීවර රාජ්‍ය විෂය භාර ඇමතිවරයා හැටියට මමත් ජනාධිපතිතුමාගෙන් ගිහිල්ලා ඉල්ලීමක් කරා. මේක තනියම කරන්න බෑ ධීවර අමාත්‍යාංශයට. මම හිතනවා තනියම මේක කරන්න බෑ මීපා ආයතනයටත්, තනියම කරන්න බෑ මේක වරාය අමාත්‍යාංශයට, තනියම කරන්න බෑ මේක පරිසර අමාත්‍යාංශයට. එනිසා මේකට අපිට නීති සහාය ලබා ගන්න ඕන නීතිපතිවරයාගේ. අධිකරණ අමාත්‍යාංශයේ යම් පහසුකම් සැපීමක් කරන්න ඕන කියලා. විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ වෙන්න ඕන. ඒ ඉල්ලීම කරාට පස්සේ තමයි ජනාධිපතිතුමා මේ වෙලාවේ එවකට හිටපු අධිකරණ ඇමතිවරයාට වගකීමක් හැටියට දුන්නේ මේකට නායකත්වය ලබා දීලා පහසුකම් සැපීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවත් අනෙකුත් සියලුම අමාත්‍යාංශ එකතු කරගන්න කියලා. කමිටුවේ නම ජනාධිපති කාර්යසාධක බලකායේ නොවුනට මේ කමිටුවට ඇතුළත් වෙලා හිටියා හැම ආයතනයකම නිලධාරි. මේකට හිටියා අධිකරණ අමාත්‍යාංශයේ ඇමතිතුමා ඇතුළු අධිකරණ අමාත්‍යාංශයේ යටදී තියෙන අමාත්‍යාංශයේ ලේකම්වරයා, මායදුන්න ලේකම්වරයා, නීතිපතිතුමා ඇතුළු නීතිපතිවරයාගේ දෙපාර්තමේන්තුවේ නිලධාරි, විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන්ණයකට සහභාගී වෙලා හිටියා. දීවර අමාත්‍යංශයේ අමාත්‍යංශයේ ලේකම්වරයා. ඒ වෙලාවේ ඩග්ලස් දේවානන්ද අමාත්‍යතුමා මට කිව්වා මට ඒකට සහභාගී වෙන්න කියලා. මම ඒකට සහභාගී වුණා. ඒ වගේම මීප ආයතනයේ මෙලෙන් ඒ වෙලාවේ නාලක්ගොඩේව රාජ්‍ය අමාත්‍යතුමා සහභාගී වුණා. මීප ආයතනයේ නිලධාරීන් සහභාගී වුණා. රෝහිත අබේගුණන්ද අමාත්‍යතුමා සම්බන්ධ වුණා වරාය අමාත්‍යංශ පැත්තෙන්. ඊට පස්සේ පරිසර අමාත්‍යංශ පැත්තෙන් මහින්ද අමරවීර අමාත්‍යතුමා සහභාගී වුණා. එසම මේකට මේ කණ්ඩායමක් සහභාගී වුණේ. ඒ සහභාගී වෙලා අඳුනගෙන තිබුණා විවිධ නිලධාරීන්ට වගකීම් හැටියට දුන්නා ඔවුන්ගේ පැත්තෙන් කරන්න තියෙන ඒ කටයුතු කරන්න කියලා. ඒතර දීවර අමාත්‍යවරයා හැටියට රාජ්‍ය අමාත්‍යවරයා හැටියට අපිට පැවරලා තිබුණ වගකීම් තමයි පළවෙනි වගකීම. විශේෂයෙන්ම හානියට පත් වෙලා තියෙන ප්‍රදේශයේ අනුභවයට සුදුසු නැති මත්ස්‍ය අපේ වෙළඳපොළට නිකුත් වීම වැළැක්වීම. අපි ඒකට පියවර ගත්තා ඒ වෙලාවේ. ඊට පස්සේ ඒ නෞකාව අනතුරට පත් වෙලා තියෙන වපසරියේ විශේෂයෙන්ම මත්ස්‍ය දීවර කටයුතු සිදු කරන්න එපා කියන තීන්දුව අපිට ගන්න සිද්ධ වුණා. මොකද මතයක් පළ වෙලා තිබුණා මේකේ තියෙන සමහර හිතකර නොවන ද්‍රව්‍ය ජලයට එකතුනාට පස්සේ මුහුදට එකතුනාට පස්සේ ඒක මත්ස්‍ය අනුභවය සඳහා යොදාගත්තොත් එහෙම සෞඛ්‍ය ගැටලුවක් ඇති වෙයි කියලා. සර් එවැනි කටයුතු ගැන අපි අවධානය යොමු කරා. වරාය අමාත්‍යංශ පැත්තෙන් විශේෂයෙන්ම නැව් වරාය අමාත්‍යංශ පැත්තෙන් වරාය අධිකාරිය ඒ අදාළ ආයතන සියල්ලම එකතු වෙලා ඔවුන් කිව්වා ඔවුන්ගෙන් පැත්තෙන් කරන්න ඕන කටයුතු පිළිබඳව. අතන මීප ආයතනයට තවුන්ටත් වගකීමක් පැවරුණා. ඒ වෙලාවේ අතන සුතිවන්ත වෙන්න ඕන විදේශ කටයුතු අමාත්‍යතුමා ජීඑල් පිරිස අමාත්‍යතුමා හිටියේ. දැන් එතුමාගේ නායකත්වයෙන් තියෙන අමාත්‍යංශය ඇතුළෙන් තමයි මේ නීති සහයට සුදුසු කණ්ඩායම් තෝරගන්න කී ඇඩ්වර්ටයිස්මන්ට් එක යව්වේ. එතන ඒ අවස්ථාවේ ඒ අවශ්‍ය සම්බන්ධීකරණය සිදු වුණා. එතකොට ඒකට පත් කරපු නිලධාරීන් හිටියා. එතකොට මේ නීතිච්ච කණ්ඩායම් තෝරගන්න එකේ වගකීම් පැවරුණේ නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීතිච්ච කණ්ඩායම් වලට. සෝ මේ ක්‍රමක්‍රමයෙන් මේ වැඩපිළිවෙල අවුරුදු දෙකක් තිස්සේ ගියා. දැන් මටත් ප්‍රශ්නයක් තියෙනවා. විපක්ෂ නායකතුමා ප්‍රශ්න කරපු එකක් තියෙනවා නිව් ඩයිමන්ඩ් නෞකාව සම්බන්ධයෙන්. නිව් ඩයිමන්ඩ් නෞකාව අපි ඇයි නීතිපතිවරයා උපදෙස් ලබා දීලා කියනකට මේක යවන්න එපා කියනකට නිදහස් කරේයි කියන එක පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා. අනේ ඒව ගැන අපි හොයන්න ඕන. දැන් අපිට මේකේ හංගන්න දෙයක් නැහැ රජයක් හැටියට. මේ රජයට හංගන්න දෙයක්වත් නැහැ, තියෙන රජයට හංගන්න දෙයක්වත් නැහැ. ඒක තමයි ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලෙත් විශේෂයෙන්ම කිව්වේ මේ පාර්ලිමේන්තුවේ අපි කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරේ තේරීම් කාරක සභාවක් දාන්න. මේ නිව් ඩයිමන්ඩ් එක වෙන්න පුළුවන්, එක්ස්ප්‍රෙස් පර්ල් එක වෙන්න පුළුවන් තේරීම් කාරක සභාවක් දාන්න. තේරීම් කාරක සභාවේ ප්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි ඒ තේරීම් කාරක සභාව අර මේ පාර්ලිමේන්තුවේ කරා වගේ ආංශික අධීක්ෂණ කමිටුව වගේ කරන්න බෑ. ආංශික අධීක්ෂණ කමිටුව මොකද්ද කරේ? එහා පැත්තේ නැව් සමාගම වෙනුවෙන් පෙනී ඉන්න නීතිච්ච කණ්ඩායමයි නැව් සමාගම වෙනුවෙන් පෙනී ඉන්න සියලු දෙනයි ගෙනල්ලා අපේ නඩුවේ පෙරනිමිති ටික ඔක්කොම කියනවා. ප්‍රශ්න කරනවා මෙතන තියාගෙන, ඒ කණ්ඩායම තියාගෙන නඩුව දාන්නේ කවද්ද, නඩුව දාන්නේ කොහොමද, නඩුව දාන්නේ කොයි විදියටද, නඩුවට කරුණු හොයාගත්තේ කොහොමද, මේකද ක්‍රමවේදය, කවුද ඒ වාසිය ලබා දීලා තියෙන්නේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි වගකීමෙන් යුතුව හැසිරිය යුතුයි කියන එක පළමුවෙන්ම අපි ඒ පැත්තට අපි ඉල්ලීමක් කරනවා. ඒ නිසා එහෙම වුණොත් විතරයි අපි බලාපොරොත්තු වෙන වන්දි මුදල් සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. ඒකෙත් අපි මම විශ්වාස කරන්නේ අපි ගිහිල්ලා ඉල්ලුවාට වන්දියක් අපි බිලියන කියන්න පුළුවන් මේ ජනතාව පොඩ්ඩක් චූන් කරන්න. ඒක මේ උගත් මිනිස්සු චූන් කරන්න කියන්න බෑ. ජනතාව චූන් කරන්න ගන්න පුළුවන් බිලියන 10ක් ගන්න පුළුවන්, බිලියන 100ක් ගන්න පුළුවන්, බිලියන 6ක් විතරක් නෙමෙයි ඊට වැඩිය ගාණක් අපි ගන්න තමයි අපි යන්න ඕන කියලා. අපි ගන්න ගාණ අපි තහවුරු කරලා පෙන්වන්න ඕන. අපේ වාහනයක් අපි හැප්පුණත් පාරේ ගිහිල්ලා අපි ඉල්ලන ගාණ හම්බෙන්නේ නැහැ මේ රක්ෂණ සමාගමේ. අපි ඔප්පු කරලා පෙන්වන්න ඕන වැරද්ද කොහොමද වුනේ, ඒ වැරද්දෙන් වෙච්ච අලාභය මොකද්ද, ඒක පෙන්නලා ඕන මේ රක්ෂණ සමාගමෙන් ගන්න. ඒ කටේ උත්තම තමයි මේ නෞකාවෙත් වෙන්න ඕන. ඒ වගේම මෙතන වැරදි මතයක් යනවා. දැන් මේකේ කියනවා දැන් අපි නාවික කේන්ද්‍රස්ථානයක් ගැන කතා වෙන එක පක්ෂ විපක්ෂ සියලු දෙනා කතා කරනවා. හැබැයි මේ සමහරලාට කියනවා ගෙනල්ලා තියෙන විෂ සහිත ද්‍රව්‍ය, ගෙනල්ලා තියෙන සමහර ද්‍රව්‍ය ගේන්න සුදුසු නැහැ. දැන් අපිට තහනම් දාන්න පුළුවන්ද? ලෝකේ නෞකා පද්ධතියේ තියෙන නාවික මාර්ගයේ ගමන් කේන්ද්‍රස්ථානයක් බවට අපි පත් වෙන්න හදනවා නම් අපිට දාන්න පුළුවන්ද නැව්වල ගේන බඩු පිළිබඳව අපිට දාන්න පුළුවන්ද, තහනම් දාන්න පුළුවන්ද, මොන නැව දෙන්නේ එතකට? එතකට මේ රටේ නැව් කේන්ද්‍රස්ථානයක් බවට තියාගෙන නැව් නැතුව තියාගන්න පුළුවන් නම් ඔන්න ඕක කරන්න පුළුවන්. සමහරු ඒ වෙලාවේ කිව්වා මොකටද මේ පැලට් ගෙන්න ගන්න අවසර දුන්නේ කියලා කිව්වා. අර මේ ප්ලාස්ටික් පැලට් නර්ඩල් එක ගේන්න අවසර දුන්නේ මොකද කියලා. ඒ නර්ඩල් තමයි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ප්ලාස්ටික් භාණ්ඩ සකස් කිරීම සඳහා ලෝකේ හැම රටකම පාවිච්චි කරන දෙයක්. අමුද්‍රව්‍යයක්. ඒ අමුද්‍රව්‍ය නැතුව හදන්න බෑ කිසිම දෙයක්. එතකොට දැන් අපි මේ අමුද්‍රව්‍ය මේ අනතුරක් වෙලා මුහුදර එකතු වුණාට පස්සේ කියනවා මෙන්න මේ අමුද්‍රව්‍ය ගේන එක අපි වළක්වන්න ඕන අපේ රටට. ඔව් එතකොට මේ 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 දැන් කියනවා නයිට්‍රික් ඇසිඩ් වෙන්න පුළුවන්. අපි තේරුම් ගන්න ඕන එකක් අනතුරු වෙන එක පළවෙනි එක සමහර දේවල් තියෙනවා අනතුරු වළක්ව ගන්න බැරි ඒවා. හැබැයි අනතුරක් වුණාට පස්සේ අපි කටයුතු කරන ආකාරය තමයි අපි වෙනස් කරගන්න ඕන. අපි නාවික කේන්ද්‍රස්ථානයක් හැටියට අපි ස්ථානගත වෙන්න යනවා නම් අර අලි සබ්‍රි ඇමතුමා කියපු එක දැන් විපක්ෂ නායකතුමා කෝ මේකට පියවර ගත්තේ නැහැ කියලා. නෑ අපි අත්දැකීමක් තිබුණ නෑ. අපේකට හැඩගැහිලා තිබුණ නෑ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් ඒ වෙලාවේ රෝහිත අබේගුණවර්ධන ඇමතුමාට උපදෙස් දුන්නේ අපේ නාවික කේන්ද්‍රස්ථානයක් හැටියට අපි ඉදිරියට අපි ශක්තිමත් වෙන්න ඕන නම් අලුත් නව නීතිවලට අපි යන්න ඕන. අපි ඒ ගිහිල්ලා අපේ පැරණි අපේ තියෙන නීති යාවත් කාලින්න කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි අපේ රෙස්පොන්ස් සෙන්ටර් එකක්. ඒ කියන්නේ ඩිසාස්ටර් රෙස්පොන්ස් සෙන්ටර් එකක්. දැන් සුනාමිය වෙනකට අපිට තිබුණේ නැහැ සුනාමි රෙස්පොන්ස් සෙන්ටර් එකක්. සුනාමිය තිබ්බේ අත්දැකීමෙන් පස්සේ තමයි නලා පද්ධති ටික හයි කරලා අර අපි අපේ හැදුවේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් කියන එක අපේ රටේ ස්ථාපිත වුණේ. සුනාමි විසෙනින් පස්සේ එහෙම නැත්තම් ආපදා කළමනාකරණ කියලා එහෙම එකක් තිබුණේ නැහැ අපේ රටේ. නම් මේකෙන් පස්සෙත් කිව්වේ මේ නාවික කේන්ද්‍රස්ථානයේ පහසුකම් සැපීම සඳහා නැව්කාවලට ඒ අවශ්‍ය පහසුකම් සැපීමත් අනතුරක් වුණොත් එහෙම අනතුරු වළක්වා ගන්නත් වෙලා තියෙන අනතුරේ අනතුරු වැඩි අනතුරක් වෙන්නේ නැතුව ඒක වළක්වා ගැනීම සඳහා කටයුතු කර යුතුයි කියන එක. ඒසම සමහර කට්ටිය මේක අනවබෝධයෙන් කතා කරනවා. සමහරු කියනවා මේවට යන්න දුන්නේ නැහැ සාම්පල් එකතු කරන්න යන්න දුන්නේ නැහැ කියලා. මම දැනුත් කතා කරා නාර ආයතනෙ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් ආචාර්ය පාලිත මහතාගෙන් ඒ වෙලාවේ එතුමා තමයි නාර ආයතනයේ බාරව කටයුතු කරේ. මොකද මටත් මතකයක් තිබුණේ නැහැ එහෙම යන්න දුන්නේ නැහැ කියන එක. අපි නාරයක ඉල්ලුවම ගිහිල්ලා සාම්පල් ගන්න ඕන කියලා නාවික හමුදාව තමයි පහසුකම් සැපෙව්වේ. ඒ නෞකාව අසලටම ගිහිල්ලා අවශ්‍ය සාම්පල් ටික ගන්න. ඒ සාම්පල් ටික එකතු කරා. 2021 මැයි මාසයේ 25 වෙනිදා ඉඳලා ඒ සාම්පල් එකතු කිරීම කලපුවේ වෙන්න පුළුවන්, නව අවට වෙන්න පුළුවන්. ඒ හැමතැනකම ඒ අවශ්‍ය පහසුකම් ටික නාවික හමුදාවත් ලබා දුන්නා. දීවර මාත්‍යංශ හැටියට මට හොඳටම මතකයක් තියෙනවා. ඒක සනාථ කරලා කිව්වා නාර ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මේ කටයුත්ත අවශ්‍ය පහසුකම් ටික සැපුණා. ඉන්දියාවෙන් අපි ගෙන්න ගත්ත නාවික හමුදාවෙන් අපි ඔවුන්ගේ වෙරළ ආරක්ෂක බලකායෙන් ගෙන්න ගත්ත නෞකාව. මොකද අපේ තිබෙන පහසුකම් තිබුණේ මුහුද පතුල පිළිබඳව සොයන්න. එතන ඇහුවා කවුද මේ තහනම් කලාපයක් දැම්මේ කියලා. මේ නැව් සමාගමකට ඕන හින්දා තහනම් කලාප දැම්මේ නැහැ. ඒ තහනම් කලාපයක් බවට පත් කරේ දීවර කටයුතු වලට තහනම් කලාපයක් බවට පත් කරේ රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය තන හිතලා. මොකද අපි තහනම් කලාපයක් බවට පරිවර්තනය කරේ නැත්නම් එතන ගිහිලා දීවර කටයුතු කරලා එතනින් එන මත්ස ටික වෙළඳපොළට ගියා නම් ඒකේ සෞඛ්‍ය හානිය සිදු වෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා කිසිම දැනුමක්වත් නැතුව කියනවා මේ නැව් සමාගම් වලින් දාලා තියනවලු මේ අපේ රට ඇතුලේ තහනම් කලාප. නැව් සමාගමෙන් තහනම් කලාප දැම්මේ නැහැ. මොකද මම විශේෂභාර ඇමතිවරයා හැටියට හිටියේ. ඒ වෙලාවේ විශේෂයෙන්ම දීවර අමාත්‍යංශය නාවික හමුදාවත් එක්ක කටයුතු කරලිවෙලා ඒ කටයුතු කිරීමේදී විශේෂයෙන් මඳුර ගත්ත භූමි ප්‍රදේශයක් මූලික වකවානු ඇතුලේ වර්ග කිලෝමීටර 457ක් මුහුදු ප්‍රදේශයේ වර්ග කිලෝමීටර 457ක් නීගමෝ කලපුවත් සමග තහනම් කලාපයක් බවට පත් කරා. මොකද අපිට ප්‍රශ්නයක් තිබුණා නැවේ තෙල් කාන්දුවක් වුණොත් එහෙම පළවෙනි යන්නේ මීගමෝ කලපුවට. ඒ නිසා මීගමෝ කලපුව ආරක්ෂා කරගන්න ඕන එක කියන තමයි පළවෙනි අපේ වගකීම් වෙලා තිබුණේ. ඒ නිසා තමයි අපේ තිබුණු ආරක්ෂක පද්ධතිය ඔක්කොම නාවික හමුදාවත් එක්ක නැවේ ඇවිල්ලා හිටපු ඒ ඔවුන්ගේ පහසුකම් සපයන පිරිසත් එක්ක මීපායක ඒ වගේම පෞද්ගලික අංශයේ දායකත්වය මේ සියල්ල එකතු කරලා අපි මීගමෝ කලපුව ආරක්ෂා කරන්න යොදවගත්තේ. ඊට පස්සේ තමයි අපි ඒ වර්ග කිලෝමීටර 457 යෙදෙව්වේ 2021 මැයි මාසයේ 21 වෙනිදා. මැයි මාසේ 21 වෙනිදා ඉඳලා ජූනි මාසේ 12 වෙනිදා වෙනකන් මීගමෝ කලපුවත් මුහුදු සීමාවේ වර්ග කිලෝමීටර 457ක් අපි තහනම් කලාපයක් බඩපත් කරලා ඇතුල් වෙන්න නාවික හමුදාව පමණයි ඒ ප්‍රදේශයේ කටයුතු වල නියතලා හිටියේ. හැබැයි ඊට පස්සේ 2021 ජූනි මාසේ 13 වෙනිදා අපි මීගමෝ කලපුව ඉවත් කරා තහනම් කලාපයක් හැටියට තිබිච්ච එක. මොද ඒකේ අපිට සෑහීමට පත් වුණා තෙල් කාන්දුවක් වෙන්නේ නැහැ එහෙම අනතුරක් වෙන්නේ නැහැ ඒ නිසා මීගමු කලපුව අපිට නිදහස් කරන්න පුළුවන් කියලා එහෙම ක්‍රමක්‍රමයෙන් නිදහස් කරා මුහුදු පතුල ස්කෑන් කරලා ඉවරලා පරීක්ෂණය කරලා ඉවරලා ඉන්දියානු නාවික හමුදාව දුන්නට පස්සේ ඒ මුහුදු කලාපය තවත් අපි අඩු කරා අඩු කරා පමණක් නෙවෙයි තැන් තැන්වල තිබුණා බහලුම් මෙන්න මේ තැන්වල තියෙන්නේ කියලා ඒ බහලුම් ටික ඉවත් කරා ඒ බහලුම් ටික ඉවත් කරන්න බෑ දීවර අමාත්‍යාංශරත් නාවික හමුදාවටවත් ඒකට විශේෂඥ කණ්ඩායම් ආවා ඒ නැව් සමාගම ගෙනල්ලා මොකද ආරක්ෂිත වේවා ගෙනියන්න ඕනේ එළියට ඒ ආරක්ෂිතව අර තව ස්පිල් එකක් වෙන්නේ නැති වෙන්න ඒක ගෙනියන්න ඕන හින්දා ආරක්ෂිතව ගෙනිච්ච විතරක් නෙවෙයි අපි ඒක 2022 දෙවනි මාසේ 10 වෙනිදා ඉඳලා වර්ග කිලෝමීටර සමායන්න ඕන 2021 12 වෙනි මාසේ පළවෙනිදා ඉඳලා කැපුම්ගොඩ සිට මෝතර දක්වා වර්ග කිලෝමීටර 206ක් පමණක් අපි තහනම් කලාපේ බවට පරිවර්තනය කළ තිබුණා ඊට පස්සේ අවසානයේ 2022 6 වෙනි මාසේ 5 වෙනිදා ඉඳලා නැවේ සුන්බුන් වටා තියෙන වර්ග කිලෝමීටර 2 පමණයි තහනම් කලාපයක් කරේ සමහරු දැන් ඉන්න මේ තහනම් කලාපේ කරේ ඇතුල් වෙන නොදෙන්න කියලා. ඒක නෙවෙයි හේතුව. මොකද මේ තහනම් කලාපේ කියන්නේ දැන් නැව තිබුණ එකක් අවදානම් තැනක දැන් සමහරු අහනයි නැව ගෙනිච්ච කියලා. නැව ඇතුලේ තමයි 90%ක් තිබුණේ කන්ටේනර් ටික. එළිය විසිරලා තිබුණේ 10%ක් විතර. ඒතර එළියට ආපු ටික තමයි අපේ වෙරළ තීරයට ආවේ. එතකොට ඉතුරු 90%ක් එළියට ආවනම් අපේ වෙරළ තීරේ මීට වැඩි අපවිත්‍ර වෙනවා. ඒක තමයි අපි තීරණයක් ගත්තේ තාක්ෂණික කමිටුව තීරණයක් ගත්තා ඒ වෙලාවේ. ඒ අනුබද්ධ වෙලා හිටපු හැම ආයතනවලින්ම ඇතුලේ තියෙන කන්ටේනර් ටික ඉවත් කරන්න ඕන ආරක්ෂිතව. ඒකට මුහුද යට ගිලලා තිබුණේ මීටර 6ක් 7ක් ඒ නැව. ඒක උස්සන්න ඕන කියලා කිව්වා. ඒක ඔසවා තබලා ඉවරලා නැව ඇතුලේ තියෙන කන්ටේනර් ටික ඉවත් කරලා තමයි ඒ සුන්බුන් ටික ඉවත් කිරීමේ කටයුත්ත කරගෙන ගියේ. එතකොට ඒ නෞකා ඉවත් කරන්න බොහෝ දෙනෙක් ඉදිරිපත් වුණා. හැබැයි ඒක අපේ කටයුත්තක් නෙමෙයි. ඒක ඒ නැව් සමාගමේ කටයුත්තක්. ඔවුන් ටෙන්ඩර් එකක් ඇඳවලා ඒ කටයුත්ත කරලා තිබුණා. හැබැයි ඔවුන් ඉල්ලීමක් කරා මේ නැවේ සුන්මුන් නිවත් කරනකන් කේබල් තියනවා ඇදලා ඒ වටා ආරක්ෂිත කලාපයක් තියෙනවා. ඒ නිසා මේ කලාපය ඇතුළට ඇතුල් වෙන්න දෙන්න එපා ජීවිත අවදානමක් වෙන්න පුළුවන්. කේබල් එකක වැදිලා ඉවරලා දීවර බෝට්ටුවක් පෙරලිලා කවුරු හරි මැරුණා නම් ඒ වෙලාවේ මොකද්ද කියන්නේ? ආණ්ඩුව තීන්දුවක් ගත්තා මෙන්න මේ සුන්මුන් අතරට යන්න. ඒකින්ද මිනිස්සු ගිහිල්ලා දීවර කඩුදු කරා. මෙතන ඉන්න දීවර විශේෂ පිළිබඳ දන්න කට්ටිය බොහෝ දෙනෙක් දන්නෝ නියෝජ්‍ය කාර්යසභාවේ උපතුමත් දන්නෝ ගිල නැව ගිරුණට පස්සේ ඒකේ මුහුදු ජීවීන් වැඩි බෝ වෙනවා. ඒ බෝ වෙනකට දීවර කටයුතු බලන බොහෝ දෙනෙක් යන්නේ දීවර කටයුතු කරන්න අන්න ඒ ප්‍රදේශවලට. ඒක තමයි අපේ රටේ ස්ථානවල නැව්ගත වෙලා තියෙනවා නම් සමහර තැන්වල ඒව තමයි හොඳම ආරක්ෂිත තැන් මත්ස්‍ය ගහනේ වැඩි වෙන්නේ. එතකොට මේ ප්‍රදේශෙත් එහෙම මත්ස්‍ය ගහනේ වැඩි වුණා. ඒ මත්ස්‍ය ගහනේ වැඩි වෙනකට යන්න තියෙන අර ආරක්ෂිත කලාපයක් හැටියට නෙවෙයි විශේෂම අවදානම් කලාපයක් හැටියට තමයි ඒ කටයුතු සිද්ධ වුණේ. මම මේ වෙලාවේ මතක් කරනවා විශේෂයෙන්ම මේ දීවර කටයුතු කරන දැන් බොහෝ දෙනෙක් කියලා දීවර වන්දි දුන්නෙත් නැහැ 2000කට විතර වන්දි දීලා නැහැ කියලා දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාත් කිව්වා මම එතුමාට පෞද්ගලිකවත් කිව්වා ඒ 2000ක විතර වගේ පිරිස ඉදිරිපත් උනේ පසු කාලීනව දැන්වීමක් දැම්මට පස්සේ දැන්වීමක් දැම්මම දීවර අමාත්‍යංශෙන් දැන්වීමට අනුව 2000ක් විතර ඉල්ලල තියෙනවා අපිටත් වන්දි ලබා දෙන්න කියලා දැන් ඒකේ මට දීවර දෙපාර්තමේන්තුව සහ අමාත්‍යංශ කිව්වේ 16 17 18 19 මැයි මාසේ ඒ වන්දි සමාලෝචන කමිටුව තියෙනවා ඒ කමිටුව නිර්ණය ඒක තෝරගන්නවා ඒ කට්ටේ සුදුසුද නැද්ද කියන එක. මේකේ අපි කවුරුවත් තෝරන්නේ කියන්නේ නැහැ දීවර ඇඹතිවරය හැටියට ඩග්ලස් දේවානන්ද මහත්මාවත් මමවත් මෙතන ඉන්න නිලධාරී පෞද්ගලිකව තෝරන්නේ කියන්නේ නැහැ මෙන්න මෙයා තමයි වන්දිය හිමිවෙත්තේ කියලා. අපි පළමෙන් වන්දි දුන්නේ කාටද? වන්දි දුන්නේ තහනම් කලාපයක් බවට පරිවර්තනය කරපු හින්දා එතන දීවර කටයුතු කිරීමට නොහැකි වෙච්ච පිරිස තමයි ඍජු දීවරයෝ. ඒකට එතන දීවර කටයුතු කරා වෙනදට ඒක කරන්න බෑ. ඒකින්ද රන්න මේ මාස කීපය සඳහා උඬ වන්දි මුදලක් ලබා දීම. එතන අපි ඉල්ලීමක් කරා වන්දි පිළිබඳව. එතන ඉල්ලපු හැම වන්දියක්ම හම්බෙලත් නැහැ. හැබැයි මම කියන්න ඕන සතුටින් කියන්න ඕන ඒ වෙලාවේ නඩු කටයුත්ත යන්න පෙරත් නඩු කටයුත්ත ඉදිරිපත් වෙන්නත් පෙර අපි කරපු ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වලා රුපියල් බිලියන 3කට ආසන්න මුදලක් දීවර ජනතාවට වන්දි හැටියට ලබා දෙන්න කටයුතු කළා තියෙනවා. එතන මේක ඉන්නෝ දීවර අමාත්‍යංශ මේ කමිටුවට පත් කරේ ඒ වෙලාවේ අපේ දීවර අමාත්‍යංශයේ අධ්‍යක්ෂකවරයා තාක්ෂණික කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ධම්මික රණතුංග මැතිතුමා සුසන්ත කහවත් අපේ දීවර අමාත්‍යංශ දීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඔහු පමණක් නෙමෙයි අපේ ඒ දිස්ත්‍රික්ක තුනේ ප්‍රධාන දීවර නිලධාරීන් ප්‍රාදේශීය මට්ටමින් ඉන්න දීවර නිලධාරීන් ඒ වගේම සමෘද්ධි කෘෂි ග්‍රාම නිලධාරී මේ ග්‍රාමීය වශයෙන් ඉන්න කමිටු ප්‍රාදේශීය ලේකම්ලා 3 දෙනා ප්‍රාදේශීය ලේකම්ලා පිරිස දිස්ත්‍රික් ලේකම්වරු 3 දෙනා ඒ වගේම ඊට අමතරව
කතෝලික සභාවෙන් මේ සඳහා විශේෂ උනන්දුවක් තිබිච්ච නිසා කාදිනල් හිමිපාණන් මම පෞද්ගලික මුණ ගැහුණාම කාදිනල් හිමිපාණන් දුන්නා මෙන්න මේ කොට්ටාසේ දීවර කටයුතු බාරව කටයුතු කරන්නේ මෙන්න මේ පියතුමන් කියලා. එහෙම පියතුමන්ලා පස් දෙනෙක් හිටියා අපේ කමිටුවේ. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන දීවර කමිටු නියෝජනය කරමින් හිටියා කොළඹ දිස්ත්‍රික්කයේ කළුතර දිස්ත්‍රික්කයේ දීවර සංවිධානවල පිරිස හිටියා. එතන මේ කට්ටිය තමයි අවසාන නිර්ණායක හැදුවේ මෙන්න මේ පිරිස තමයි ඍජු වන්දි හිමිය යුත්තේ මේ පිරිස තමයි වක්‍රව හිමිය යුත්තේ කියලා. දැන් ඒ අනුව රුපියල් බිලියන 3කට ආසන්න මුදලක් ලබා දීලා තියෙනවා ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි. කවුරුරි කියලා නම් මේක ලැබිලා නැහැ කියලා මම අභියෝග කරනවා. ඍජු ලෙස දීවරයන් 15032කට රුපියල් බිලියන 3ක මුදලක් ආසන්න මුදලක් ලබා දීලා තියෙනවා වන්දි මුදල් හැටියට. හැබැයි ඒක කියවෙන්නේ අවසාන වන්දිය කියලා. ඊට වැඩි වන්දියක් අපි ඉල්ලලා තිනවා ඔවුන් ලබා දීලා තියෙන එක තමයි ගෙව්වේ. ඒතර ඒ වෙලාවේ සමහරු අහුව මේ වන්දි මුදල් දෙනකට මේවා චෙක් පතකින් දෙමු ගිහිල්ලා මුදල් වලින් දෙමු කියලා. හැබැයි නඩු කටයුත්තක් යන හින්දා අපි ඒ වෙලාවේ තීන්දුවක් ගත්තා මම ගෝඨාභය ජනාධිපතිතුමනත් කතා කළා. දීවර ඇමතුමා ඩග්ලස් දේවානන්ද ඇමතුමත් එක්ක සමහර අපේ දේශපාලන හිතවතුන් අමනාප වෙන්න ඇති. හැබැයි ඒ වෙලාවේ තීන්දුවක් ගත්තා අතට කාටවත් මුදල් දෙන්නෙත් නැහැ චෙක් පතක් දෙන්නෙත් නැහැ. ඒ පුද්ගලයන්ගේ ගිණුම් අරගෙන ගිණුම් සනාථ කරලා ඩිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ගිණුම් වලට පමණමයි මුදල් දාන්න කියලා. දැනුත් කළ තියෙන දීවර අමාත්‍යාංශය ඒක හොයාගෙන සමහරවිට ගිණුම් තිබුණෙත් නැහැ ගිණුම් ආරම්භ කරා. ඔවුන්ගේ දීවර දෙපාර්තමේන්තුවෙන් ලබා දීලා තියෙන බලපත්‍ර මේ සියල්ල දිහා බල්ලිවල්ලා 15000ක් වෙච්ච 15032ක් ගම්පහ දිස්ත්‍රික්කේ මීගමුව හැඳල වත්තල වැනි කලාපවල 11081ක් කොළඹ දිස්ත්‍රික්කේ මට්ටක්කුලිය මෙවැනි ප්‍රදේශවල 3250ක් කළුතර දිස්ත්‍රික්කේ 701ක්. මොකද කළුතර දිස්ත්‍රික්කෙම ආවරණය වුණේ නැහැ. කළුතර දිස්ත්‍රික්කේ පානදුරට මායිම වෙන කොටස පමණයි මේකට ඇතුළත් වුණේ. සම මෙවැනි කොටසක් දීලා තියෙනවා. ඊට පස්සේ වක්‍රව දීවර කටයුතු ජීවිත මේ ක්‍රියාවලිය අහි මේ අඩපණ වෙච්ච විශේෂයෙන්ම මත්ස්‍ය වෙළඳාම් කරපු මාළු කපන අයිස් ප්‍රවාහනය කරන මෙවැනි පිරිසක් හිටියා. ඔවුනුත් අඳුගෙන තියෙනවා. ඔවුන්ටත් වන්දි ලබා දීම සඳහා යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. එනිසා මේකෙදි කියන්න ඕන වැරදි මතයක් සමාජලට සමාජගත කරන්න හැදුවා. සමහරව ඉල්ල පෞද්ගලිකවත් අපෙන් වන්දි ඉල්ලපු කට්ටියත් හිටියා. දැන් මම මාතරින්දා මගිනුත් ඇවිල්ලා කිව්වා දීවර දෙන්න කියලා. අපි හැබැයි දුන්නේ නැහැ එහෙම. ඒක දුන්නේ නිසියාකාරව කෙරෙන්න ඕන. මේක නඩු කටයුත්තක් යනවා. අපි ඒ වගේ වැඩක් ඒ වෙලාවේ කරානම් මේ නඩු කටයුත්ත මීට වැඩිය කලින් අපිට අවාසි සහගත තත්ත්වෙටපත් වෙනවා. ඒ නිසා මම කියන්න ඕන විශේෂම දීවර අමාත්‍යාංශ පැත්තෙන් ඒ නිලධාරීන් තමන්ගේ උපරිම දායකත්වය ලබා දුන්න පමණක් නෙවෙයි මේ ක්‍රියාවලිය කරේ කොවිඩ් වසංගතයේ මැද්දේ. අපේ කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රධාන නිලධාරියා ජීවිතය පවා නැති වුණා. ඔහුට ඇත්තම තිබුණේ සති දෙකයි විශ්‍රාම ගන්න නිවාඩු දාලා ඕනනම් ඉන්න තිබුණා මේක පැත්තකට වෙලා. හැබැයි නිලධාරියා තමන් ඒ කැමැත්තෙන් ගිහිල්ලා ඒ වැඩ කටයුතු කරලිවලා නායකත්වය ලබා දීලා ජීවිතේ පවා හිමුණා කොවිඩ් වසංගතයට ගොදුරු වෙලා මේ වකවානුව ඇතුලේ. එනිසා මේ මෙවැනි ක්‍රියාවලියක් කරගෙන ආවේ අද දවසේ මම විශ්වාස කරනවා අපිට තියෙන්නේ පාර්ලිමේන්තුව හැටියට එකක් මෙවැනි අනතුරක් ඉදිරියේදී වළක්වා ගන්න අපි ගත යුතු පියවර මොනවාද? දෙක මෙවැනි අනතුරක් ඇති වුණොත් එහෙම අපි කටයුතු කරපු කළ යුතු ආකාරය මේවා පිළිබඳව අපි පනත් සකස් කරන්න ඕනේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ. අපි මේ අනතුරක් වුණා සමහරු කියනවා මේ නැවක් හිතාමතා ගෝඨාභය රාජපක්ෂ ගෙනල්ලා ගිනි තියලා මේ පරිසරය විනාශ කරන්න තමයි කටයුතු කර කියලා. එහෙම මෝඩ කතා කියපේ උන් ටිකකුත් හිටියා විපක්ෂේ. එහෙම කිව්වා මේක ගෝඨාභය ගෙනාපු නැව ගෙනල්ලා කිල්ලුවා ගිනි තිබ්බා ඒකෙන් තමයි මේ හානිය වුණේ කියලා. එහෙම කියපේ උන් ටිකකුත් හිටියා. ඒ නිසා ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි අපි තේරුම් ගන්න ඕන නාවික කේන්ද්‍රස්ථානයක නම් ඉන්නේ මෙවැනි අනතුරු ඇතිවිය හැකි අනතුරු වළක්වා ගැනීම තමයි අපේ පියවර වෙන්න ඕන. මේ අනතුරක් ඇති වුණාම වී ඒ සඳහා අපි කටයුතු කරන ආකාරය අපේ ගුවන් හමුදාව නාවික හමුදාව මේක සන්නද්ධ කරන්න ඕන. දැන් ඒලයි මට මතකයි අපේ නැව ළඟට යන්න බෑ. හැබැයි නැව ළඟට යන්න පුළුවන් එකම ක්‍රමය තමයි ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් එකක තමයි පාවිච්චි කරේ ගිහිල්ලා නැමේ ගිනි නිවන්න. හැබැයි අපිට ප්‍රමාණවත් හෙලිකොප්ටර්වත් නැහැ ගුවන් හමුදාව ඇතුලේ එවැනි කටයුත්තකටවත් යන්න. ඒක තමයි අපි තේරුම් ගන්න ඕන. සමහරව අහනවා හෙලිකොප්ටර් අලුත් වැඩියා කරනකට හෙලිකොප්ටර් එකක් අලුතෙන් ගන්නකට මොකටද මේවා ගන්න කියලා අහනවා. සමහර උතුර හෙලිකොප්ටර් තියෙන්නේ නැගල යන්න විතරයි කියලා. නෑ මෙවැනි ආරක්ෂිත පියවරවල් තියෙනවා. ආපදා තත්ත්වයන් තියෙනවා. ඒ තත්ත්වයන් වලදී අපිට මුහුණ දෙන්න අපි මේ වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම කළ යුතුව තිබෙනවා. ඒ නිසා මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අලි සබ්‍රියමත්තුමා එතුමාට තිබුණු විශේෂයක් නෙවෙයි. එතුමා අධිකරණ ඇමතිවරයා හැටියට එදා මේ වගකීම අපි ඔහු මත පැටවුවේ. එම එතුමා සති දෙකකට සැරයක් සතියකට සැරයක් රැස්සලා ඉවරලා මේ කමිටු එකතු කරලා ඉවරලා එකටුතු කරා. මං කනගාටු වෙනවා. එදා දවසේ කැබිනට් මණ්ඩලය ඇතුළේ හිටපු ඇමතිවරු අද අමතක කරලා තියෙනවා එදා දවසේ ඒ සිදුවෙච්ච ක්‍රියාවලිය පිළිබඳව. එදා දවසේ ගත්ත තීන්දුව සමහරු අමතකලා නින්දෙන් නැගිටලා වගේ හිතනවා කොහොමද මේ සමාගම් තෝරගත්තේ කොහොමද නඩු කටයුතු දැම්මේ මේ පිළිබඳව මං කනගාටු වෙනවා. ඒ අපේ ආණ්ඩුව ඇතුළේ ඒ ක්‍රියාවලිය වෙනුවෙන් යම් යම් තීන්දුව తీරන ගත්ත අපිට අවසාන ක්‍රියාවලිය. ඉතාමත්ම අමාරු තීරණේ තමයි ක්‍රියාවලිය තමයි ඉදිරියේ තියෙන අධිකරණයේ ඉදිරියේ. ඒ අධිකරණයේ ක්‍රියාවලිය කරන විට සමහරු අහනවා මේක සිංගප්පූරුවේ දාන්නේ කොහොමද ලංකාවේ දාන්නේ කොහොමද කියලා. ලංකාවේ අපිට අත්දැකීමකුත් තියෙනවා. දැන් නිව් ඩයමන්ඩ් නැව සම්බන්ධයෙන් ලංකාවේ අධිකරණය තමයි නඩු පවරලා තියෙන්නේ. හැබැයි මම දන්න විදියට වැරදි නම් නිවැරදි කරන්න දන්න විදියට තාම සිතා සිටික ලබා දෙන්න බැරි වෙලා තියෙනවා මේ සමාගමේ අයිතිකරුවන්ට. ඇයි? ලංකාවේ පනවල තියෙන මේ සමාගම වෙන රටක තියෙන්නේ. එතකොට වුන් බැඳීමක් නැහැ. අපි මම විශ්වාස කරනවා අපි අධිකරණයේ කොයි වගේ තීන්දුවක් දුන්නා අධිකරණයේ දිගුවතම බිලියන 10ක් දෙන්න කියලා ඔවුන් බැඳීමක් තියනවාද අපිට එහෙම දෙන්න දෙන්න කටයුතු කරන්න පුළුවන්ද? ඒ නිසා අපි මේක විද්‍යානුකූලව මේකේ අපිට පුළුවන්කමක් නැහැ ඇගයීම් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන්න මේ පාර්ලිමේන්තුව හිතනවා නම් කරන්න පුළුවන් කියලා මේ පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා ගිහලා නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීමක් ගන්න එක තමයි හොඳම වැඩේ. මේ මාතෘකාව පිළිබඳව විශේෂයෙන්ම අපි කටයුතු කිරීමේදී මීට වැඩිය වගකීමෙන් කටයුතු කරා නම් මම හිතනවා මේ ක්‍රියාවලිය තව වේගවත් වෙනවා කියලා. සමහරු ඉන්නෝ එක්ස්පර්ට් කමිටි වල මාධ්‍ය ඉස්සරහට ගිහලා කියනෝ ඕක නෙවෙයි මම කිව්වේ අපි කිව්වේ මෙහෙමයි කියලා. තමන්ගේ මතය කිව්ව පමණින් ඒක පොදු මතය බවට පත් වෙන්නේ නැහැ. තමන්ගේ මතයත් එකතු කරගෙන තමයි සියලු දත් එකතු කරලා අවසානයේදී විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවත් ඒ වගේම අනෙකුත් අනුබද්ධ ආයතනත් විශේෂයෙන්ම අපිට සහය දක්වන විදේශීය ඒ නීති සමාගම් අනිත් එක එකක් කියන නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි මේ ක්‍රියාවලිය මුල් කාලයේ කරන අවස්ථාවේ මේ කිසිම විශේෂඥයෙක් කිසිම නිලධාරියෙක් මුදලකට නෙවෙයි මේ කටයුත්ත කරේ. ස්වේච්ඡාවෙන් ඇවිල්ලා ඒකට ඉදිරිපත් වුණේ. තමන්ගේ කාලයේ ශ්‍රමය වැය කළා මේ කටයුත්ත කරේ. ඔවුන් විශාල පරිශ්‍රමයක් යොදලා තියෙනවා මේ කටයුත්ත කරගෙන යන්න. මම හිතනවා අපේ පැත්තෙන් අපි කළ යුතුව තිබෙන්නේ යම් තාක්ෂණික වශයෙන් සහයක් අවශ්‍ය නම් අපේ නඩු නිමිත්ත ජයග්‍රහණය කරලා අපි ඉල්ලලා තියෙන ඒ වන්දි ප්‍රමාණය ලබා ගැනීම සඳහා ඒක ඔප්පු කිරීම සඳහා ක්‍රියාවලිය අපි කළ යුතුව තියෙනවා. හැබැයි බිලියන 6.4ක් අපි ඉල්ලලා තියෙනවා. ඒක ඔප්පු කරන්න නැතුව කවුරු හරි හිතනවා නම් බිලියන 6.4ක වටිනාකම කොහොමද අපිට වෙච්ච ආපදාව විනාශය ඒ ප්‍රමාණය අපි එක පැත්තකින් ඔප්පු කරන්න නැතුව කවුරු හරි හිතනවා නම් බිලියන 6.4ක් නිකන් ලැබෙයි කියලා එහෙම ලැබෙන්නේත් නැහැ කියන එකත් මේලා මතක් කරන්න ඕන. ඒ නිසා ඒ පිළිබඳවත් මතක් කරමින් විශේෂයෙන්ම වැරදි මත ගණනාවක් ගියා. මම හිතනවා පාර්ලිමේන්තුව ඇතුළේ මම අවසන් කරනවා නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි අවසන් කරනවා පාර්ලිමේන්තුව ඇතුළේ සමහරට පාවිච්චි කරගන්නවා മന്ത്രി වරප්‍රසාද අමූලික බොරු කියන්නේ. දැන් ඊයේ දවසේ විජිත හේරත් മന്ത്രിතුමා අමූලික බොරුවක් කියන්න පටන් ගත්තා. හොඳ වෙලාවට මම පාර්ලිමේන්තුවේ එළියේ හිටියේ මම ඇතුළට අවිල්ල ඒකට උත්තර දුන්නා. හැබැයි හිටියේ නැත්නම් අපිට උත්තර දෙන්න බෑ. ඇවිල්ලා කිව්වා ලොකු වංචාවක් වෙන්න යන ඕන කණිත් තෙල් නිදාගත් සංස්ථාවේ වෙන කෙනෙක්ගේ ගිණුමකට සල්ලි දාලා තියෙනවා ටෙන්ඩර් එක දීපේ කරන්නේ නැතුව කියලා. මම අද සභාගත කරනවා අපි ගෙවීම් කරේ මොන සමාගමකටද කියන එක. ලංකා කණිත් තෙල් නිදාගත් සංස්ථාව ටෙන්ඩර් එක දුන්නේ ඒ සමාගමට. ඒ ටෙන්ඩර් එක දීපු සමාගමට පමණමයි මුදල් තැන්පත් කරලා තියෙන්නේ. ඒක ලංකා බැංකුවේ තැන්පත් කරපු ඔක්කොම ටික තියෙනවා. ඒ වගේම විජිත හේරත් මන්ත්‍රීතුමා කිව්වා නීතිපතිවරයා එවලා තියෙන උපදේශ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා ප්‍රසම්පාදන කමිටු අනුමැතිය දීලත් නැහැ නීතිපතිවරයා අනුමැතිය දීලත් නැහැ ඕන නම් ඒක වෙනස් කරන්න කියලා. මම නැවතවතාවක් කියනවා නීතිපතිවරයා දීලා තියෙන මේ ලිපිය එතුමාට මම දන්නේ නැහැ කියවන්න බැරුණාද කියලා. නීතිපතිවරයා කියපේ මම කියවනවා therefore in order to regularize the deviation from the agreement that has taken place it is advisable that the approval of the cabinet of ministers and the special standing cabinet appointed procurement committee be sought on the same together with all other requisite approvals. It is advisable that a formal tri-party contract of assignment to be entered under the same terms of contract which had been agreed between the company and CPC subject to the approval of the cabinet of ministers and special standing procurement committee. මේක තමයි නීතිපතිවරයා දීලා තියෙන උපදෙස්. එතන නීතිපතිවරයා කියන්නේ අපිට අවශ්‍ය නම් මේ සමාගම ඉල්ලලා තියෙන විදියට සමාගම ඒ ඉන්ධන ටික ලබා දීලා තියෙනවා. ඒ ලබා දීලා තියෙන එකේ
Honorable Minister please wind up.
ඒ ලබා දීලා තියෙන ඉන්ධන වල ප්‍රමිතිය වෙනසක් වෙලත් නැහැ වර්ගයේ වෙනසක් වෙලත් නැහැ මිල ගණන් වල වෙනසක් වෙලත් නැහැ ඒක ලංකාවට ලැබිලා තියෙනවා ඒ නිසා ඔවුන් ඉල්ලීමක් කරනවා නම් ඔවුන්ගේම තවත් සමාගමක් වෙත ඒ මුදල් තැන්පත් කරන්න කියලා කැබිනට් මණ්ඩලය සහ ප්‍රසම්පාදන කමිටු අනුමැතියෙන් ඒක ලබා දෙන්න කියලා දැන් ඉදිරියේත් අපෙන් ඇර සමාගම එහෙම ඉල්ලීම් කරොත් ඒක ලබා දෙන්න අපි කටයුතු කරනවා
ඒක
වැරද්දක් නැහැ ඒ නිසා මම නැවත වතාවක් කියනවා මේ සමාජයේ වැරදි මත පතු ගන්න එපා විශේෂයෙන්ම ඊයේ දවසේ එතුමාට අභියෝගයක් කරා පුළුවන් නම් පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් හරි කරන්න කියලා එතුමා මම හිතනවා පොඩ්ඩක් හරි ලැජ්ජාවක් තියනවා නම් අඩුම තරමේ ගිහිල්ලා සමාව හරි ගණී කියලා මේ කරපු වැරදි ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුව ඇතුලේ එසේ කියමු මගේ කතාව අවසන් කරනවා
හොන්ඩබල් නාලක කොටේවා
කන
හොන්ඩබල් ඩිලාම් පෙරේරා
අර නැව අපේ මූදු සීමාවෙන් එළියට අරගෙන ගියේ තාක්ෂණික වශයෙන් එක්ස්පර්ට්ස්ලා ඔක්කොගෙම එකක් එකගත්වෙන් කියලා. එහෙම කිව්වොත් කතාව කිව්ව නේද?
හොනබල් කාංචන
අර 90ක් විතර මේ 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 90ක් විතර වෙන හානිය වළක්වා ගැනීම සඳහා
නෑ මම කිව්වේ ඒ නෞකාවේ ඇතුලේ 90ක් තමයි තිබුණේ ගබඩා කරපු කන්ටේනර්.
ඔව්.
ඒතරේ කන්ටේනර් ටික ඉවත් කරන්න නම් නැව ඔසවල ගන්න ඕන. එතරේ නැව ඔසවා ගැනීමේ කටයුත්තත් නැව ඇතුලේ තියෙන භාණ්ඩ ඉවත් කර ගැනීමත් නැව එතනින් ඉවත් කර ගැනීමත් තාක්ෂණික කමිටුවකින් උපදෙස් දුන්නා. ඒකේ ලබා දීපු උපදෙස්වල විශේෂම තිබුණේ තවත් මින් ඉදිරියට ආපදාවක් ඇති නොවෙන්න විශේෂයෙන් මේක තියෙන නැව් ගමන මාර්ගයේ සහ මේක තියෙන දීවර කලාපයක් ඇතුලේ. එතන මේ තියෙන කරුණුත් එක්ක අපිට නැව එතන තවදුරටත් තබා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ.
ඔතුමා කියන්නේ තාක්ෂණික වශයෙන් විශේෂ උපදෙස් මත තමයි නැව එතනින් ඉවත් කරන්නේ.
Thank you.
I promise to.
Honorable Nalaka Godeva.
Garu Sabhapati Tumani, Kanchana Vijayasekara Emathumath, ඊට පෙර කතා කරපු අලි සබ්‍රිය මහත්මයාත් දෙදෙනාම බොහොම වැදගත් කතා දෙකක් කරා. මට පොඩි විනාඩියක් අවශ්‍ය වෙන්නේ එතුමා කාංචි විජේසේකරතුමා මගේ නම සඳහන් කරපු නිසා. එතුමා කිව්වා එක දෙයක් නිවැරදි. එතුමා කිව්වා මේ අපි මුලින්ම ඇමතිවරුන්ගේ කමිටුව රැස් වෙච්ච වෙලාවේ මීප ආයතනයේ බාර ඇමතිවරයා වශයෙන් මම ඒකට සහභාගී වුණා කියලා. ඒක නිවැරදි වුණත් මම තව නිවැරදි කිරීමක් කරන්න ඕනේ. එතෙන් එහාට වැරදි වැටහීමක් ඇති නොවෙන්නට මම සහභාගී වුණේ එක රැස්වීමකට පමණයි. මොකද දෙවන රැස්වීම වෙන විට අමාත්‍යාංශය වෙනස් කරලා ඒ වෙනුවට ගරු මොහන්සිල්ලා ඇමතිතුමා පත් කරලා තිබුණේ වෙරළ සංරක්ෂක අමාත්‍යවරයා නිසා. ඒ නිසා තමයි අර අලි සබ්‍රිය ඇමතිතුමා කියවපු අර කමිටු කිසිවක මගේ නම නැත්තේ. ඒ නිසා මේ එක්ස්ප්‍රෙස් ෆයිල් සිද්ධියට අදාළ අවුරුදු දෙකක කාලය තුළ මම සම්බන්ධව සිටියේ මාසයකට අඩු කාලයක් බව සඳහන් කරන්න ඕනේ.
ඔනරබල් ප්‍රොෆෙසර් ජී.එල්. පීරිස්.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති
ඔනරබල් මිනිස්ටර් කාංචන විජේසේකර
මම ඒකම තමයි කිව්වේ. මූලික අධිරේ හිටපු පුද්ගලයෝ ගැන කිව්වේ. ඊට පස්සේ විවිධ වෙනස් වීම් වුණා. දැන් මමත් ඊට පස්සේ වෙනස් වුණාම වෙන පුද්ගලෙක් එන්නේ. හැබැයි ඒ එක්ස්ප්‍රෙස් වල සම්බන්ධයි. හැබැයි නිව් ඩයිමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් අපි මෙහෙම කමිටුවක් රැස් වුණෙත් නැහැ. ඒක ගෙන ගියේ කොහොමද කියන එක පිළිබඳව විවිධ ගැටලු තියෙනවා. ඒක කොහොමද ගියේ කියලා ඒක හොයන්න වෙනවා.